තිරුවන් සරණයි හැම දිනකටම. උපාදාන ස්කන්ධයේ ස්කන්ධය වෙන වෙනම බුදුරජාණන් වහන්සේ දේශනා කරන දේශනාවල ගොඩාක් තියෙනවා. මට එක දේශනාවක් අහුණා, බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට ඉස්සෙල්ලා බෝධිසත්ව කාලයේදී ගෝතම සූත්‍රය කියලා සූත්‍ර දේශනාවක්. ඒ ගෝතම සූත්‍රයේදී පැහැදිලි කරලා දෙනවා මේ පංච උපාදානස්කන්ධයම අර අපේ කොක්කල මහත්තයා කතා කරා වගේ සංස්කාර ඇති වෙන්නෙම අවිද්‍යාව තියෙන නිසා වෙන්නේ කියලා. අවිද්‍යාව තියෙන නිසා අවිද්‍යාව හේතු කරගෙනමයි සංස්කාර ඇති වෙන්නේ කියලා. එතකොට විඥාන ඇති වෙන්නේ සංස්කාර තියෙන නිසාමයි, සංස්කාර හේතු කරගෙනමයි කියලා. ඒ වගේ නාම රූපත් විඥානීය තිබෙන නිසා විඥානය හේතු කරගෙනම ඇති වෙනවා නම් ආයතන අයත් නාම රූප තිබෙන නිසා නාම රූප හේතු කරගෙනම ඇති වෙනවා නම් ස්පර්ශයත් ආයතන හය තියෙන නිසා ආයතන හය හේතු කරගෙනම ඇති වෙන නිසා ඇති වෙනවා නම් විඳීමත් ඒ ආකාරයෙන් ස්පර්ශය තියෙන නිසා ස්පර්ශය හේතු කරගෙන තණ්හාව විඳීම තියෙන නිසා විඳීම හේතු කරගෙන ඇති වෙනවා නම් තණ්හාව තියෙන නිසා තණ්හාව හේතු කරගෙන උපාදානයක් වෙනවා නම් භවයත් ඒ විදිහටම උපාදාන තියෙන නිසා උපාදාන හේතු කරගෙනම භවය සකස් වෙනවා නම් භවය තියෙන නිසා භවය හේතු කරගෙන බෙදීම සකස් වෙනවා නම් ඉපදීම තියෙන නිසා ඉපදීම හේතු කරගෙන ජරා මරණ සකස් වෙනවා නම් මේ ලෝකේ පවතින ස්ථිර වශයෙන් පවතින උපාදානයේ නොය අතීත අනාගත වර්තමාන තමායයි සලකන, ඒ කියන්නේ තමායයි සලකන බාහිරෝ ගොරෝසු සියුමෝ හීන ඇසියුම් හීන ප්‍රණීත දුර ළඟ යම් කිසි රූපයක් තියෙනවා නම් ඒ රූපේ උපාදානයේට ඉස්සෙල්ලා පවතින්නේම ස්කන්ධ වශයෙන් නේද කියන එක මට තේරුම් ගියේ. මේ ගැන පොඩක් පැහැදිලි කරලා දෙනවා නම් කොක්කල මහත්තයෙන් ගොඩක් තේරුම් සරණයි.
ඔතන දැන් අපිට අහන්න වෙනවා, දැන් ඔබතුමිය කිව්වා මේවා තමායයි සලකන කියන එක. දැන් එක විදිහට ප්‍රශ්න කරන්න පුළුවන්, මොකද හුඟක් වෙලාවට ඔන්න ඔය වචනේ කියලා මේ පොඩ්ඩක් මේකෙන් ගැලවිලා යන ගතියකුත් තියෙනවා. මේ අපි හිතමු දැන් බාහිර රූපයක් තියෙනවා කියලා දැනගත්තා කියලා. මේ එළියේ තියෙන ගහක් වෙන්න පුළුවන්, නැත්නම් ඉන්න සතෙක් වෙන්න පුළුවන්, ගෙයක් දොරක් වෙන්න පුළුවන්. එතකොට දැන් අපි සාමාන්‍යයෙන් බාහිර රූපේ තමායයි සලකන්නේ නෑනේ නේද? ඒ අවස්ථාවේදීත් ඔය කියන කතා ටික යෙදෙනවද? ඒ කියන්නේ මම දැන් පටිච්ච සමුප්පාදේ කියපු අවිද්‍යාව මුල් වෙලා එන සංඛාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන ඒ වගේ ඒ ටික ඒකම මේ මූලිකව මෙතන හොයන්න කියන එකක් තමයි. දැන් අපි අර මතයක් තියෙනවා මේකේ තණ්හාවෙන් එහාට ටික විතරයි මේ නැති කරන්න ඕන, ඉතුරු ටික එහෙම්මම තියනවා කියන එක. මම විශේෂයෙන් මේ විමසන තැනක් ඕක, ඒක එහෙම වෙන්න පුළුවන්ද කියන එක. මේකෙනත් කාට හරි අදහසක් දෙන්න පුළුවන්ද? තෙරුවන් සරණයි.
මහත්මයා, බාහිරෙන් ගත්ත දේ වර්ණය කියලා ගත්තොත් ප්‍රශ්නයක් නෑ. දැන් මලක් මල මල විදිහට ගත්තොත් විතරයිනේ උතුම ප්‍රශ්නේ. මල වර්ණයක් විතරයි මේ මට ඇහැට ලැබුණේ කියලා ගත්තොත් එතන කිසිම ප්‍රශ්නයක් නෑ. මට එහෙම අදහසක් අපේ හැමෝම බාහිරෙන් ගත්ත දේ ඇතුළට අරගෙන මනෝවිද්‍යාවට දාලා එකට මේක කළා විශ්වකරණ නිසානේ ප්‍රශ්නේ තියෙන්නේ.
එළියෙ තෙරුවන් සරණ. ඒක හුඟක් හරි. මොකද අපි යම් කිසි දෙයක් ඇහෙන් දැකලා නම් දැනගන්නේ එතන පැහැදිලිව තේරුම් ගන්න ඕන ඇහැ උපද්දලා දෙන දෙයක්මයි මේ දකින්නේ. ඒ කියන්නේ චක්කු විඥාණය දැනගන්නේ ඇහැ උපද්දලා දෙන ස්වභාවයක්මයි. හැබැයි අපිට දැන් ඇහැ උපද්දලා දෙන ස්වභාවයක් කිව්වොත් ඒක අර වර්ණ සටහනක් විතරයි, නැත්තම් චිත්‍ර මාත්‍රයක්, නැත්තම් අර ප්‍රතිබිම්බ මාත්‍රයක් විතරයි ඇහැට උපද්දලා දෙන්න පුළුවන්. ඒතකොට චක්කු විඥාණයෙන් දැනගන්නේ ඒ ප්‍රතිබිම්බ ස්වභාවය දැකලා තමයි අපි අදහසකට එන්නේ එළියේ තියෙන රූපයක් දැක්කා කියලා. දැන් ඔන්න ඔය දෙක වෙනස තමයි මෙතරම් මේ මතු කරන්නත් උත්සාහ කරන්නේ. දැන් අපේ ප්‍රතිබිම්බ මාත්‍රය මේ 11 ආකාරයට දාන්න පුළුවන්ද? එළියේ රූපයක් දැනගත්තොත් නේද අපි ওই 11 ආකාරයට දාන්නේ? නැත්නම් ඔතන ටිකක් නුවණින් විමසන්න ඕනේ. මේකයි මේ ආයතන ගැන පිරිසිඳ දැකීම ඇත්තටම මෙතන උදව් වෙනවා මේකේ ධර්මතාවේ තේරුම් ගන්න. එතකොට අපි මේ ආයතනයක් උපද්දලා දෙන දෙයක්ම නේද දැනගන්නේ කියන එක හොඳට මේක විදර්ශනය කරන්න ඕන දෙයක්. මේ තර්කයෙන්ම විතරක් මේක හොඳටම තේරුම් ගන්න අමාරුයි. අපි තර්කෙන් කිව්වට තේරුම් ගියාට ආයි අනිත් පැත්තට වැටෙනවා. ඒ හින්දා මේක නැවත නැවත මෙනෙහි කරන්න ඕන එකක්. මම මෙතන දැන් මේ ආයතන මට්ටමට ආපු හින්දා මේ ඔබතුමිය බොහොම වැදගත් කාරණයක් මතු කළේ. ඒ හින්දා මම මේකේ අපි බලන විදිහක් නිකන් මේක මගේ අදහසක් විතරයි. මේ පොඩ්ඩක් විස්තර කරන්නම් මේක ප්‍රායෝගිකව බලන්න පුළුවන් විදිහක්. දැන් අපි යම් කිසි ආයතන මට්ටමකින් හටගන්න විඥානයක් අපි කියමු චක්කු විඥානය, සෝත විඥානය වෙන්න පුළුවන්, ගහන විඥානය, ජීව විඥානය, කාය විඥානය, මනෝ විඥානය. ඒ කියන්නේ ආයතන මට්ටමකින් හටගන්න විඥානය. ඕක දැන් මං හිතන්නේ හැමෝම අහලා ඇති. මේක විපාක විඥානයක් විතරයි. ඒ කියන්නේ අලුත් කර්මයක් නෙවෙයි. ආය විපාක දෙන්න පුළුවන් මට්ටමේ කර්මයක් නෙවෙයි මේ ආයතන විඥානය කියන එක. එතකොට මේ ආයතන විඥාණයෙන් යම්කිසි ස්වභාවයක් දැනගන්නවා. ඒ දැනගන්නේ අපිට දැන් නුවණක් එන්න ඕන මේ ආයතනයේ හැකියාව මතම හදලා දීපු අර ඡායා මට්ටමක්. නැත්තම් ප්‍රතිබිම්බ මට්ටමක්. ඒ ආයතනෙට අදාළ ප්‍රතිබිම්බ මට්ටමක් දැනගත්තා කියන ස්වභාවයක් විතරයි මේ විපාක විඥාණය කියන එකේ තියෙන්නේ. ඊළඟට ඔය විඤ්ඤාණයක් ආවහම අපි නිකන් ඉන්නේ නැහැ. ඊළඟට ඕක ගැන හිතනවා. මනසෙන් හිතනවා. ඒ හිතද්දි වැඩ දෙකක් කරනවා. ඒ කියන්නේ දැන් දැනගත්තු විඤ්ඤාණයෙන් දෙන මොකක් හරි අපි හිතමු වේදනා ගතියක් හරි සංඥා ගතියක් හරි ඒක ගන්නවා. ඒකට අදාළ පෙර අත්දැකීමකුත් මෙතෙන්ට සම්බන්ධ කරනවා. අපි හිතමු ඕන දැන් මෙහෙම ඉන්න ගමන් අපිට නිකන් රිදෙනවා දැනෙනවා කියලා වේදනාවක් දැනෙනවා. දැන් දැනෙන වේදනාවේ නෑ මොකක් නිසාද දැනෙන්නේ කොහෙද දැනෙන්නේ මොකවත් විස්තරයක් නෑ. මොකද්ද රිදීමක් තියෙනවා. දැන් ওই රිදීම දැනුණ ගමන් ඔන්න අපි ඕක ගැන මනසෙන් හිතනවා. මනසෙන් හිතන මට්ටමේදී තමයි කොහෙද ඔය රිදෙන්නේ අපිටම කකුල වෙන්න පුළුවන්. එතකොට ඔය වේදනාව සමහර විට මధుරෙක් කනකොට තමයි ඔහම දැනෙන්නේ. අනේ දැන් අර මේ මොහොතේ ආයතන විඥාණයෙන් දැනගත්තු එකට අපේ පෙර අත්දැකීම් ටිකක් තමයි ඔය එකතු කරන්නේ. දැන් කකුල කියන එකත් පෙර අත්දැකීමක්. මధుරුවා කියන එකත් පෙර අත්දැකීමක්. ඒ වේදනාවේ අර දෙකම නැහැ. එතකොට මේ මනසට චිත්ත රූප ටිකක් මැවිලා පේනවා. කකුලක රූපෙකුත් පේනවා, මధుරෙක්ගේ රූපෙකුත් පේනවා. ඔන්න ඕක දෙවෙනි අවස්ථාව. දැන් පළවෙනි අවස්ථාව තමයි ආයතන විඥාන අවස්ථාව. දෙවෙනි අවස්ථාව තමයි ඕක ගැන හිතන මනෝ විඥාන අවස්ථාව. එතකොට මනසට පේන චිත්ත රූප ටිකක් දර්ශනය වෙන අවස්ථාවය දෙවෙනි අවස්ථාව. ඊළඟට තුන්වෙනි අවස්ථාව තමයි දැන් අපිට ඔය මනසට චිත්ත රූපේ පේනකොටම අපි ඊළඟට හිතනවා මේ පේන එක තියෙන්නේ එළියේ. දැන් පේන කකුල තියෙන්නේ එළියේ. ලේ මස් නහර ඇට ඒවයින් හැදිච්ච සතර මහා ධාතුයෙන් හැදිච්ච කකුල. ඒක තියෙන තැනත් අපි දැනගෙන ඉවරයි. ඊළඟට අර මදුරු වගේ හැඩේට අදාළ ඒත් සතර මහා ධාතු මදුරුවෙක් ගැන දැනගෙන ඉවරයි. දැන් අපට පුළුවන්කම තියෙනවා හරියටම මේ ස්ථානෙට අපේ අත ගෙනියන්න. ඒ කියන්නේ හරියට මේ අවකාශයේ තැනකුත් දීලා ඉවරයි එතෙන්ට. ඒක තියෙන්නේ කොතනද කියලා දැනගෙන ඉවරයි. දැන් ඒ මට්ටම වෙනකොට ඔන්න ඔක තුන්වෙනි අවස්ථාව. මේ මනසට පෙනුන චිත්ත රූපය එළියේ තියෙන සතර මහා ධාතු රූපයක් කරලා තියෙනවා. ඔන්න ඔය සතර මහා ධාතු රූපයයි නැත්තම් බාහිරව තියෙන රූපේ. දැන් මම බාහිරව කියන්නේ මනසට සාපේක්ෂව. අපේ කකුලත් බාහිරයි මදුරුවත් බාහිරයි. මොකද චිත්ත රූපය මනසෙන්ම හදලා මනසෙන්ම පෙන්නපු එකක්නේ. ඒකට සාපේක්ෂව දැන් බාහිර රූපයක් පිහිටෙව්වා නැත්තම් පැනෙව්වා. දැන් ඔන්න ඔය දෙකේ බලන්න මේ චිත්ත රූපයද අර 11 ආකාරයට වැටෙන්නේ නැත්තම් රූපස්කන්ධයක් කියලා කියන්න පුළුවන්. එහෙම නැත්තම් ඔය බාහිරේ තියනවා කියලා හිතන රූපෙද. දැන් ඔතෙන්දී අපි දැන් මදුරුවයි කකුලයි ගත්තොත් කකුලට කියනවා අජ්ජත් රූප කියලා, මදුරුවට කියනවා බහිද්ද රූප කියලා. අපේ ශරීරයට අයිති නැහැ. අන්න බලන්න දැන් අර 11 ආකාරයේ අවස්ථා දෙකකට ආවා. සමහර විට වඳුරුවා ප්‍රණීත රූපයක් නෙමෙයි, අපිට හීන රූපයක්, අපි අකමැති ස්වරූපයක් නේද? එතකොට ආපහු අර රූපස්කන්ධයකට අයිති දේවල් ටිකක් එතන තියෙනවා. ඊළඟට ওই රූපය කියන එක බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සනට අර්ථ දක්වලා තියෙනවා. සතර මහා ධාතුව හෝ උපාදාය රූප. එහෙම නැත්නම් මේ රුප්පණය වන අර්ථයෙන් ඒක කියන්නේ වෙනස් වෙනවා. මේ මොනව නිසාද? සීත උෂ්ණ නිසා, මැසි මදුරු සර්ප වගේ විස ඒ බාහිර දේවල් නිසා වෙනසකටපත් වෙනවා. දැන් ඔය ලක්ෂණ තියෙන්නේ අපේ මේ හිතට පෙනුන රූපෙද එළියේ පිහිටන රූපෙද? නැහ, හිතට පේන රූපේ එක පැත්තකින් සතර මහා ධාතු වෙන්න පුළුවන්ද? වෙන්න බෑ කියලා පැහැදිලි වෙයි. හිතට දැర్శණය වෙන මේ චිත්ත රූපය සීත උෂ්ණ වලින් වෙනස් වෙනවද? එහෙම වෙනස් වෙන්නේ නැහැ කියන එකත් පැහැදිලි වෙයි. හැබැයි අපි බාහිරේ තියනවා කියලා විශ්වාස කරන මගේ කකුල හරි අර මදුරුව හරි අර රූපයක කියපු ලක්ෂණ ඔක්කොම පිහිටනව නේද? සතර මහා ධාතුයෙන් කියලා කියන්නත් පුළුවන්, සීත උෂ්ණ වලින් වෙනස් වෙනවා කියලා කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔය අජ්‍යත්ත බහිද්ද හීන ප්‍රණීත දුර ළඟ ඔය කියපු 11 ආකාරයටම දාන්න හැකියාවකුත් තියෙන රූප. ඔන්න බලන්න දැන් රූපස්කන්ධයක් පනවන මට්ටමකට ආපු මොහොත. මනසට පේන චිත්ත රූපය මනසෙන්ම හදපු එකක් මනසටම පෙනුණා කියන නුවණ අපිට පිහිටියේ නැහැ. ඒ සිහිය පිහිටියෙත් නැහැ. ඒ සිහියයි නුවණයි පිහිටියේ නැතුව අපි පරණ පුරුද්දට ඔය දැනගත්තේ එළියේ තියෙන එකක්මයි කියලා බාරගත්තා. අන්න එතකොට තමයි අපිට රූපස්කන්ධයක් කියලා පණවන්න පුළුවන් මට්ටමකට ඇවිල්ලා තියෙන්නේ. දැන් අතන තේරුම් ගන්න ඕන මම අවස්ථා තුනක් කිව්වා. එකක් තමයි ආයතන විඥාන මට්ටම. ඒකෙන් දැනෙන්නේ වේදනාවක් හෝ සංඥාවක් හරි විතරයි. ඒකට කිසිම රූපයක්, රූප සටහනක්, වර්ණයක් මොකක්වත් අදාළ නැහැ. සතර මහා ධාතුවක් අදාළ නැහැ. දැනීමක් විතරයි. ඒ දැනීම ගැන ඔන්න හිතනවා. හිතනකොට තමයි චිත්ත රූප ටිකක් මැවෙන්නේ. ඒ කියන්නේ රූපයකට අදාළ සටහන් ටිකක්. ඒ සටහන් ටික මනසෙන්ම හදලා පෙන්නන චිත්ත රූප ටිකක් විතරයි. ඒවයි අපි රූප කියලා කිව්වට අර රූපයක ලක්ෂණ නැහැ. ඒ කියන්නේ ඒවා සතර මහා ධාතුත් නෙමෙයි, සීත උෂ්ණ වලින් වෙනස් වෙන ඒවත් නෙමෙයි, එහෙම නැත්නම් ඒ රුප්පණය වෙන ස්වභාවිකුත් නෙමෙයි. එතකොට තාම ඒක රූප වෙලා නැහැ. රූප බවට පත් වෙන්නේ අපි ඕක එළියේ තියෙනවා කියලා විශ්වාස කරන මට්ටමේදී. අපේ කකුල නම් ඔන්න එළියේ තියෙන ලේමස් නහර ගැටට මිදුළු ඔවයින් හැදිච්ච එකක්. මදුරුවත් ඒ වගේ. ඊළඟට තව රූපයක තියෙන ලක්ෂණයක් තමයි ඒක මට කියන්න අමතකුණා, ආහාරයෙන් යැපෙන. ආහාරය නිසා. දැන් බලන්න අර එළියේ තියෙන රූපේද ආහාර නිසා පවතින්නේ අපට පේන චිත්ත රූපේද? මම මෙතන අදහස් කළේ කබලින් ආහාරය. එතකොට ඒකටත් ගැලපෙන්නේ අර බාහිරේ පනෝපු රූපේ. එතකොට මේ රූපස්කන්ධයක් පණවන්න පුළුවන් මට්ටමට එනකොට මාර මුලින් කිව්වේ මේ ලෝකෙටත් අහු වෙලා නේද, ලෝකෙට අයිති මට්ටමකින් නේද මේ කතා කරන්නේ කියන එක. එතකොට මේ හිතට පෙනුන එක හිතේම හදලා දීලා හිතේම නැති වෙන එකක් කියලා දැක්කේ නැතුව අපි මේ දැනගත්තේ එළියේ තියෙන රූපයක්මයි කියන මට්ටමක් යෙදෙනවා. ඕක තමයි අපි සාමාන්‍යයෙන් ජීවත් වෙන මට්ටම. ඒ මට්ටම වෙනකොට අපි ඔය රූපස්කන්ධය කියන එක පනෝන මට්ටමක ඉන්නවා. ඒ කියන්නේ මේ ශරීර රූපේ කියන්න පුළුවන්, එළියේ තියෙන මොනවා හරි රූප කියන්න පුළුවන්. ඒවා අර 11 ආකාරයටම වෙන් කරන්න පුළුවන්කමකුත් හදාගෙන තියෙනවා. ඒ කරුණ ටිකක් පැහැදිලිද බලන්න. දැන් ආයතන හයෙන් මොන ආයතනය ගත්තත් ඔය සිද්ධිය ඔහොමමයි වෙන්නේ. පෙරුවන් සරණයි.
පෙරුවන් සරණයි. නිරුක් මහත්මයා ඔබතුමාට පුළුවන් ද ඉල්ලුම් දෙන්න අපිට එක්ක?
පෙරුවන් සරණයි මහත්මයා, මට විශේෂ අදහසක් මේ ස්ථානයේ හැම දිනටම පෙරුවන් සරණයි.
හොඳයි, තිරණ මහත්මයා ඔබතුමාට පුළුවන් ද අදාසකින් හෝ ප්‍රශ්නකින් එකතු වෙන්න? ඔය ඇත්තටම තිරණ සරණයි. මේ ඒකෙදි මං හිතන්නේ ඔතන මේ ඔය අභ්‍යන්ත ඔය ඔතනද සිද්ධ වෙන දේ වේගය නිසා නේද සිද්ධ වෙන්නේ? ඇත්තටම අපි දැන් රූපය දෙස බලනවත් එක්කම අපි හිතන්න අපි මේ අපි ඒක අඳුර ගන්නවා කියලා. දැන් මේක මෙහෙම රූප ගොඩක් කියන එක අපි තේරුම් ගන්න. එතන ඒ හිතේ තමයි ඇත්තටම මානසිකව ඇතිවෙන ඡායාව වගේ හිතෙන් තමයි ඇත්තටම මේක ලස්සනයි කැතයි කියන මානසිකාරය ඇති වෙන්නේ. ඇත්තටම මේ හිතෙන් විශේෂයෙන් උත්සාහ කරලා හිතුවේ නැත්තන් ඒක එන්නේ. දැන් අපි හැමතිස්සෙම උත්සාහ කරලා හිතුවත් මේක මේ බලන්න යන දේ ගැන ඒකේ තියෙන මේ බාහිර, ඒ කියන්නේ ඒකේ තියෙන අභ්‍යන්තරව ඇතිවන ඡායාව, මේ බාහිරව ඇතිවන ඡායාව අරගෙන අපි ඒක මේ හිතන්නකො නිකන් මලක් දැක්ක කියලා මේක රූප ගොඩකින් ඇති වෙලා තියෙන්නේ, මේක මේ ෂණයක් ගන්න විනාශ වෙනවා කියන ඒ අවබෝධය දැනුම එක විශේෂයෙන් බලනකොට එතකොට ඒකේ ඇලීමක් නැහැ තමයි. ඒක දකින්නකොට එහෙම ඇලීමක් නැහැ තමයි. හැබැයි අපි මේ විශේෂ දැනුමේ ප්‍රයෝජනයට නොගෙන ඔබ බලපු ගමන් අපි ඒකට ඇලීමක් ඇති වෙන්න ගන්නවා. එතකොට දැන් අපි සාමාන්‍ය පුරුදු කරලා තියෙන විදිහට අර රූපේ දැක්ක ගමන් ඒක ඇලීම ඇති වෙන්නේ අයෝනිසෝ මානසිකාරය නිසානේ. එතකොට යෝනිසෝ මානසිකාරය කියන්නේ අර කියන ওই කිය දැනුමත් එක්ක ওই දිහා බලන එක. එතකොට ඇත්තටම සිද්ධ වෙන්නේ මේ එතනදී එකට ඇලෙන්න අවශ්‍ය කරන කර්ම රැස් කිරීම මේ සීමා වීම නේද කියන එකයි මට දැනගන්න.
තෙරුවන් සරණයි. ඒ කියපු කාරණේ ඔබතුමාට පුළුවන් ද අපි අර ඉස්සෙල්ලා මහත්මිය අහපු උදාහරණයට දාලා අපි හිතමු එළියේ තියෙන මලක් දකින අවස්ථාව අන්න ඒක උපමාවට අරන් පැහැදිලි කළොත් මම හිතන්නේ හැමෝටම ඔබ තව ටිකක් තේරුම් ගන්න පහසු වෙයි. තෙරුවන් සරණයි.
ඔව්, දැන් අපි එළියේ මලක් දැක්ක කියමු, රෝස මලක් දැක්ක කියමු. දැන් ඔන්න දැන් රෝස මල දකිනකොට දැන් ඔන්න මම විශේෂ අවධානය යොමු කරනවා මෙන්න මෙතන ඉන්නේ මේ වර්ණ රූපයක් මෙතන එළියේ තියෙන්නේ, මේක ක්ෂණයක් ගන්න ඇති වෙන්නේ නැති වෙනවා. ඒ විදිහ මානසිකාරයක් එක්ක ඒ මානසිකාරයේ එක්කකට හිත යොමු කරපු ගමන් ඒක ලස්සනයි කියන සංඥාව හිතට එන්නේ නැහැ. ඒ එතන ක්ෂණයක් ගන්න මේ මේ ඇති වෙලා නැති වෙලා යන දෙයක් කියලා තේරෙනවා. ඒක විශේෂයෙන් රෝසමලක් කියන සංඥාවත් හිතට නොඇඬෙද තියෙනවා. වැඩියෙන් එතන මේ රූප කලාප ගොඩක් වේගෙන් ඇති වෙලා නැති වෙනවා කියන එක. ඒක නමුත් අපි සාමාන්‍ය මානසිකාරයකින් ඔබ බලනකොට එතනදී ඔතනට ඇවිල්ලා තියෙන මේ මේ ලස්සනයි කතයි කියන සංඥාව එන්නම ඒ රෝසමල කියන නිමිත්ත, ඒ නිමිත්තට ඒක ෂේප් එකට සයිස් එකට ඒකේ තියෙන දේ එකම මේ අපේ අතීත මානසිකාරයකින් අපි ඇත්තම කරනවා නම් කරන්නේ ඒකේ නිකන් අඳුර ගැනීමක් විතරයි කරන්නේ. ඒ අඳුර ගැනීමට අවශ්‍ය කරන සියුම් වූ ප්‍රමාණවත් සතියක් විතරයි එතනට යොමු වෙන්නේ. නමුත් ඒ අඳුර ගැනීම කරපු ගමන් ඊට පස්සේ ඒකේ තණ්හා දිට්ඨි මානවලින් ඇත්තටම ඒක හොඳයි ලස්සනයි කියලා ඇති කරගන්න මානසිකාරය එකම ක්ෂණයක වේගෙන් වැඩ කරනවා. එතකොට ඒ තණ්හාවක් හරි දිට්ඨියක් හරි මානයක් හරි ඔය දේ නැතුව කියන්නේ දේ දැක්කම වෙන්නේ. දැන් අපි ආර විදියට උත්සාහ කරලා බැලුවොත් එයාට සිද්ධ වෙන්නේ එතකොට එයාට පේනවා ඇත්තටම මෙන්න මෙහෙම එකක් මේක ක්ෂණයක් ගන්න ඇති වෙනවා මේ විදියට ක්ෂණයක් ගන්න මේ නැති වෙන දෙයක් කියන ඒ කියන විශේෂයෙන් අවශ්‍ය කරන ඒ දැනුම් කොටාසය සමගාමීව බලපහම එතනදී අරක තණ්හා දිට්ටි මානවයන්ට නොයන්නේ ඉඩ තියෙනවා. මොකද ඒක එකත් ඉතින් බලන ඒ බලන අවබෝධය අනුව තමයි. එතකොට තේරෙනවා මෙතන මේ වර්ණ රූපයක් තියෙන්නේ. මේ වර්ණ රූපේ මගේ මේ වර්ණ රූපේ මේ ආලෝකයයි මගේ ඇහැයි හේතුවෙන් තමයි මේ මම මේ රූපේ දකින්නේ. අපිට මෙතන ඇත්තටම එහෙම ගත යුත්තක් නැහැ කියන්නේ ඒ කියන අනිත්‍යනි බාහිර සංකල්ප විශේෂයෙන් වැඩ කරන්න ගන්නවා අර 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 කරන විශේෂ දැනුමත් එක්ක බලනකොට. නමුත් මගේ ප්‍රශ්න වෙන්නේ දැන් ඔහොම දිගට බලාගෙන යනකොට කොහොමද මේ එක්තරා විදිහක විමුක්තියක් අවබෝධ කර ගැනීමට උපකාර වෙන්නේ කියලා තේරුම් ගන්න.
තෙරුවන් සරණයි. ඒ අන්තිමට ආපු ප්‍රශ්නෙට තමයි අපි උත්තර හොයාගන්න ඕන. මෙහෙම බැලුවොත් විමුක්තියක් හම්බ වෙයිද නැත්නම් මේ ලෝකෝත්තර මේ ලෝකෙන් මිදෙන හැකියාවක් ඇති වෙයිද, දුක කියන එකෙන් සම්පූර්ණයෙන් මිදෙන්න පුළුවන් වෙයිද කියලා මේ ඒක කියනකොට මට නිකන් අදහස් වුණේ අර දැන් ඔන්න රෝසමලක් තියෙනවා, මේ රෝසමල ওই මල වගේ පෙනුනට උතන තියෙන්නේ වේගෙන් ඇති වෙලා නැති වෙන ස්වභාවයක්. ඔක අපි තව අපේ ධර්ම වචන වලින් කිව්වොත් මේ රූප කලාප ගොඩක් තියෙනවා, ඕවා ඇති වෙලා නැති වෙනවා කියලා කෙනෙකුට හිතන්න පුළුවන්. එහෙම නැත්නම් උතන අර ධාතු මට්ටමට ගියොත් පඨවි ආපෝ තේජෝ වායෝ ස්වභාවයන් ටිකක් තියෙනවා, ඒවත් වේගෙන් ඇති වෙවි නැති වෙනවා. දැන් ඔය ඇති වෙවි නැති වෙන වේගය අපිට පේන්නේ නැහැ. ඒ හින්දා අපි ඔක මලක් කියලා අරගෙන ඔක ඇලෙනවා ගැටෙනවා ලස්සනයි කියලා කැමති වෙන්නත් පුළුවන්, අකමැති වෙන්නත් පුළුවන්. ඒ වගේ කෙලෙස් ඇති වෙන්න පුළුවන්. දැන් ඔතන එහෙම බැලීම තුලින් ඇත්තටම අපිට දැන් ඕකෙන් නිදහස් වීමේ හැකියාවක් නිදීමේ හැකියාවක් තියනවද? දුකකින් නිදහස් වීම, දැන් දුකකින් නිදහස් වීම කතා කරන්න කලින් අතන තේරුම් ගන්න ඕන මුලින්ම රෝස මලක් ඇතිවීම තුළ දුකක් හටගෙන තියනවාද කියන එකත්, ඒකේ මලට ඇලීම හා ගැටීම තුලින් දුක් විඳිනවා කියන එක නම් පැහැදිලි ඇති. බෑතනින් ටිකක් අපි ගැඹුරට ගියොත් අතන රෝස මලක් තියනවා කියන මට්ටමේ දුකක් හටගෙනද කියන එකට කාට හරි පිළිතුරක් දෙන්න පුළුවන්ද? පෙරවන් සරණයි.
එතකොට ඔන්න ධාතු මනසිකාරයම කරන්න ඕන මුළු ජීවිත කාලෙම. එහෙම නැති වුණොත් හැම එකම දුක. අපිට හම්බ වෙන හැම අවස්ථාවකම ධාතු මනසිකාරය කරගෙනම ඉන්නවනම් මම හිතන්නේ අපිට කිසිම අදහසක් ඇති වෙන්නේ නැහැ නේ. අපිට දැන් මම කියන්නේ අපි දැන් මේ ජීවිත කාලේ දැන් මේ මනස දෙනු නිසානේ මේක දැන් මම හිතන විදිහට නෙවෙයි තව කෙනෙක් හිතන්නේ. මොකද මට ළඟදී බස් හෝල්ඩ් එකට ගිහිල්ලා තිබුණා. වෙන්නේ හේතු වෙලා ඉන්නවා දැක්කහම වෙනදා මේ ඒක බලන්නේ අපි අයියෝ මට මේගොල්ලෝ මේ බස්සෝල් එකේ මෙහෙම ඉන්නවද කියන එක. නමුත් ඒක සාමාන්‍ය ස්වභාවික දෙයක් කියන තත්ත්වයට මනස ගේන්න පුළුවන් වෙනවා වගේ එකක් වෙනවා මම.
ඔව් තෙරුවන් සරණයි. එතන මේ අදහස් දෙකක් කියුණා අපි. ඒ දෙක මේ ටිකක් තේරුම් ගන්න බලමු. එකක් තමයි මේ විදිහට බලන්න ගියොත් ජීවිත කාලෙම ධාතු මනසිකාරේ වඩ වඩා ඉන්න වෙනවා. දකින දකින රූපේ මේවා සතර මහා ධාතු එන්නේ දැදිලා තියෙන්නේ මේවා ඇති වෙන නැති වෙන ඒවා නේද කිය කියා මේ හැම මොහොතෙම සිහියෙන් ඉන්න වෙනවා. ඒ කියන්නේ අපිට ওই භාවනාව කරන්න වෙනවා. ඒක ජීවිත කාලෙම කරන්න වෙනවා කියලා එතුමියගේම වචන වලින් කියුණා. ඒක බොහොම හරි. දෙවෙනි එක තමයි ඒක මේ දකින මට්ටමේදී දුකක් පිහිටනවද කියන එක. ඒ කියන්නේ මං අතෙන්දී ඇහුවේ මලක් තියනවා කියලා දැනගන්න මට්ටමේ දුකක් පිහිටනවද කියන එක. එහෙම නැත්නම් ඒකට ඇලුනොත් ගැටුනොත් විතරද අපිට දුක පිහිටන්නේ? මලක් තියනවා කියන මට්ටමේදී දුකක් පිහිටන්නේ නැද්ද කියන එක. මෙයා මට හිතෙන්නේ ටිකක් ඔව් කියන්නේ
මලක් තියෙන මට්ටමේ මල තිබුණා විතරයි අපි ඒ ගැන කිසි දෙයක් හිතුවේ නැහැ. විඥානයක් පිහිටෙන්නේ නැහැ. භවංග සිතේ වැදුනේ නැහැ. ඒක තිබුණා ඉතරයි. ඒ ගැන කිසිම සිතුවිල්ලක් ඇති කරගත්තේ නැත්නම් අපිට කිසිම සැපක්වත් දුකක්වත් දුකක් නැහැ. ඒක බැලුවා ඉවරයි. ඒ වගේ අදහසක් තමයි මම පිළිගටිව හරිද නම් දන්නේ නැහැ. නම් ඉක්මනට ඉක්මනට කතා කරනවට තරහක් වෙන්න එපා. ඒ මගේ නිදි මේ මට උත්තරේ දැනගන්න උත්සාහ
දෙරසණේ කොපිටවත් මට මෙහෙම දෙයක් කියන්න හිතෙනවා. දැන් ඔබතුමා ඉදිරිපත් කරපු ප්‍රශ්නෙට මලක් ඒ කියන්නේ තියනවා කියන එක දුක්පත්ද කියන අහන එක මේ ඇත්තටම මල රෝතමල රෝස මල වශයෙන්ම හැමදාම තියෙනවා නම් අපිට ඒක දුකක් වෙන්නේ නැහැ කියලා මම හිතන්නේ. ඒක මේ විදියට පවතින්නේ නැතිකම නේද අපිට දුක. අපි මේ විදියට බලාපොරොත්තු වුණත් මේ විදියට පවතිනවා නම් හැමදාම රෝස මල වගේ පවතිනවා නම් අපිට ඒකේ කලකිරීමක් ඇති වෙන්නේ නැහැ. මේ තදතිය රෝසමල හෙට ඒ රෝසමල නෙමෙයි වෙන්නේ ඉඳ හේත අපිට මේ ඇති.
ඒ කියන්නේ මල පරවෙන්නේ නැතුව තියනවා නම් ප්‍රශ්නයක් නැහැ. ඔය තව අදහස් ඉස්තර වෙන තිරුවන්.
තිරුවන් සර්ණයි පින්වත් මහත්මයානි දැන් මෙතනදී අපි මේ මල කියන මේ පැනවීමක් වුණනම් අපි මේ ඔකේට අයිති වෙලා තියෙන එහෙම ඉතින් දුකක් තියෙනවා මගේ වැටේ.
අපි මලනේදී අපි තියෙන වස්තුවක් ගන්නකොට තියෙන වස්තුව වුණත් අපි මේක දැක්ක විතර දැන් දෙකට විස්තර කරනවා. ඒ ගැන සිතිවිල්ලක් ඇති කරගත්ත නිසානේ දුක තියෙන මල නෙවෙයි අපි හිතමු හරි මගේ උත්සාහත් කවුරු හරි සිතිවිල්ලක් ඇති කරගත්තේ නැත්තන දුකක්වත් සපක්වත් නෑනේ. දැන් ඔබතුමා ඒක නේද කියන්න හදන්නේ. අපි ධාතු මනස්කාරයෙන් බලන්නේ නැතුව කොහොමද අපේ දුක නැති කරගන්නේ?
ඔව් මෙතන මේ පොඩි දෙයක් මං කියන්න උත්සාහ කරනවා. දැන් මලක් තියනවා කියලා දැනගන්න මට්ටම කියන එක දැන් මලක් තියනවා ඒක සිතුවිල්ලක් නැතුව දැනගන්න විදිහක් නැහැ. මොකද සිතෙන්ම තමයි මලක් තියනවා කියලා දැනගෙන තියෙන්නේ. අපේ විඥාණය දැනුවත් වෙලා තියෙනවනේ. සිත දැනුවත් වෙලා තියෙනවනේ මලක් තියනවා කියලා. එතකොට මලක් කරෙහි තියනවා කියන මට්ටම කියන එකේදී දුක හටගෙනද අපේ කලින් මහත්තයා කිව්වා හටගෙන කියලා. ඒක තව පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන්ද ඇයි ඒකට දුකයි කියන්නේ කියලා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. කොහොමද මත මම හිතුවේ මෙහෙම මම හිතන්නේ මේකේ අවසානයේම තියෙනවා පුදුරන් වාසය අනුව රූපය නිත්‍යද අනිත්‍යද කියන. එතකොට ඒක පිළිතුර වෙන්නේ රූපය කියන එක අනිත්‍යයි කියන එක. මේ රූපය මට්ටමින් කතා කරලා එතකොට අත්‍යයන් දුකද සැපද කියලා අහනවා. එතකොට ඒක පිළිතුර වෙන්නේ දුකයි කියන එක. එහෙනම් නිත්‍ය නම් දුක නම් මමයේ මාගේ කියලා ගන්න පුළුවන් කියලා.
පින්වත් මහත්මයානි, දැන් මම මෙතනදී මේ අදහස් කළේ මේ මල කියන එක අපි මෙතන පනවා ගන්නේ අර මේ අතීත අනාගත වර්තමාන සුක්කුම ඕලාරික කියන ඒ 11 ආකාරකින්. ඉතින් එහෙමනම් මේ රූපස්කන්ධය මේක පනවපු ගමන් අපි ලෝකෝත්තර වෙලා නැහැ, අපි ලෝකෙට අහු වෙලා තියෙන්නේ. එහෙමනම් ඉතින් අනිවාර්යෙන් දුකක් තියෙනවා කියන ඇඟීමක් උයි මට තියෙන්නේ. හොඳයි, තේරුම් ගන්න.
ඔව්, මමත් ඒ අදහස ගැන එකඟයි. මොකද ඕකම තමයි මම මේ මතු කරන්න උත්සාහ කරන්නේ. රූපයක් තියනවා කියන මට්ටමට එනකොටම අපි දුකට අහු වෙලාද නැද්ද කියන එක. දැන් මෙතෙන්දී අපිට පොඩ්ඩක් අපි මතක් කරගන්න ඕන, බුදුරජාණන් වහන්සේ දුක කියලා කෙටියෙන්ම හැඳින්ුවේ මොකද්ද? සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන එක. එතකොට එතනිනුත් අපට මේක පැහැදිලි කරන්න පුළුවන්. මෙතන දැන් පංච උපාදානස්කන්ධය හටගෙනද අතන මලක් තියනවා කියනකොට දැන් අපට ඒක තාම දුක කියලා දැනෙන්නේ නැති වෙන්න පුළුවන් මේ ලෝකෙ මට්ටමේදී. ඒ වුණාට මෙතන අපට නොපෙනෙන, මේ මට්ටමේදී නොපෙනෙන දුකකට අපි අහු වෙලාද මලක් තියනවා කියන මට්ටමට එනකොට, මලක් තියනවා කියලා දැනගන්න, එළියේ මලක් තියනවා කියලා දැනගන්න මට්ටමට එනකොට කියන ඒ කරුණ අපේ අනිත් මහත්මයාත් අර විස්තර කළා. මේ මල කියන එක අනිත්‍යයි. එතකොට මල නිත්‍යද අනිත්‍යද කියලා අහනවා. ඒක අපි දැන් මලට දැම්මට බුදුරජාණන් වහන්සේ අහපු වෙලාවල් තියනවා නේද? ඇස නිත්‍යද අනිත්‍යද? එතකොට ඒකමයි ඔය රූපෙටත් යෙදෙන්නේ. ඒ ඒ කතාවට දාන්න පුළුවන්. එතකොට මේ මල නිත්‍යද අනිත්‍යද? එතකොට එහෙම නැත්නම් ඇස නිත්‍යද අනිත්‍යද? ඇසෙන් දැනගන්න රූපය නිත්‍යද අනිත්‍යද? කන නිත්‍යද අනිත්‍යද? ශබ්දය නිත්‍යද අනිත්‍යද? ඔය වගේනේ ප්‍රශ්න අහන්නේ. එතකොට නිත්‍යද අනිත්‍යද කියනකොට අනිත්‍යයි කියන. ඊළඟට අහනවා යමක් අනිත්‍ය නම් ඒක සැපද දුකද? එතකොට දුකයි කියලා පිළිතුරු දෙනවා. හැබැයි එතන අපිට අමතක කරන්න හොඳ නැහැ අර ඊට පස්සේ කියන එකත්. යමක් අනිත්‍ය නම් දුක නම් විපරිණාම සහිතන කියලා තවත් වචනයක් දානවා. එතකොට මේ දැන් ඔතන අනිත්‍ය කියලා අදහස් කළේ මොකද්ද? ඔන්න මලක් තියෙනවා මේ ඒක නිට්ටයද අනිත්‍යද කියලා අහනවානේ. දැන් මේ අනිත්‍යයි කියලා උත්තරත් දුන්නානේ. දැන් මේ අනිත්‍යයි කියලා මොකද්ද අදහස් කළේ කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්න බලන්න අපි හැමෝටම එක්ක. මොකද ඔය ප්‍රශ්නෙට උත්තර ටික අහලා බොහෝම දෙනෙක් මාර්ගඵල ලැබුවා. අපේ සූත්‍ර ගොඩක අහලා තියෙනවානේ. අනත්ත ලක්කන සූත්‍රය අහලා මේ පස්සගම හනුන්ම රහත්භාවයම ලැබුවා. ඒ වගේ තව අරණන්දකෝවාද සූත්‍රය වගේ ගොඩක් තැන්වල මේ නිත්‍යද අනිත්‍යද ප්‍රශ්නය අහලා ඒකට දෙන අනිත්‍යයි කියන උත්තරේ තේරුම් අරන් දුන්නොත් ඔතනම මාර්ගඵල ලැබීමේ හැකියාවක් තියෙන අවස්ථාවක්. ඒ හින්දා අපි ඒක තව ටිකක් මේ කතා කරන්න බලමු. දැන් මලක් තියෙනවා, ඔක අනිත්‍යයි කියන එකේ තේරුම මොකද්ද? මල පර වෙලා යන එකද නැත්නම් ඊට වඩා වෙනස් තේරුමක් තියනවාද? තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ඩොක්ටර්. මේ අපේ කියන්නේ එතන
ආරි මාත්‍ය පොඩ්ඩක් ඉන්න තිරණ මාත්‍ය හදා ගන්නවා. හොඳයි, තිරණ මාත්‍ය හදාගෙන ඊට පස්සේ ආරි මාත්‍ය
දියුම්. ඔව් ડોક્ટર, එතකොට අනිත්‍යයි කියලා කියන්නේ මල පරවනවා කියන එකක් නෙමෙයි. පරවනවා කියන එකත් අනිත්‍යයට ආයිති කොටසක් තමයි. නමුත් අනිත්‍යයි කියන්නේ මේ මොහොතේ එතන පවතින්නේ නැහැ. මොකද පවතින්නේ නැහැ කියන්නේ එතන සිද්ධ වෙන එක තමයි ක්‍රියාවලියක්. ඒ ක්‍රියාවලිය ක්ෂණයක් ගන්න එක ඇති වෙන මේ රූප කලාප විනාශ වෙමින් ක්ෂණයක් ගන්න ඇති වෙන ක්‍රියාවලියක් තියෙනවා. එතන අකණ්ඩව පවතින දෙයක් නැහැ කියන එකනේ අනිත්‍යය කියන්නේ. දැන් මගේ අනිත් ප්‍රශ්නේ තමයි උතන දැන් ගාහණයක් ඇටිට ડોક્ટર දැන් අපි හිතමු මෙහෙම. දැන් අපි බලමු දැන් ඉන්දියාවේ සාමාන්‍යයෙන් ඔය කියන්නේ ඔය ධර්මය අවබෝධ කරපු පිරිස අතරින් ජනගහණයෙන් භාගයකට වැඩි වගේ ඉඳලා තියෙනවා කියලා තියෙනවා. අනිත් එක ඒ භාගයකට වැඩි පිරිසකට මේ එච්චර අධ්‍යාපනයක් උත්තර තිබන්නේ නැතකොට වැඩිම ප්‍රමාණයකට. එතකොට එච්චර අධ්‍යාපනයක් නැති පිරිසක් මෙච්චර ගොඩක් ධර්මය අවබෝධ කරගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මේ මොන වගේ ධර්මයක්ද කියලා අපිට හොයන්න වෙනව නේද? මොකද හේතුව දැන් මේක මේ මේ මේකේ තියෙන කොටසක් අපිට මට හිතන ලොකු කොටසක් මගහැරලා තියෙනවා කියලා මේ මේක තේරුම් ගන්න අවශ්‍ය කරන විශාල වැදගත් කොටසක්. ඒක ගොඩක් සරලත් වෙන්න ඕනේ, අනිත් එක ක්‍රියාවේ යොදවන්නත් පුළුවන් වෙන්න ඕනේ නේද? තේරුවන් සර්.
ඔව්, තෙරුවන් සරණයි. මේ මගහැරුණ කොටස හොයාගන්නව තමයි අපි මේ සාකච්ඡා කරන්නේ. එතකොට මේ අනිත්‍ය කියන එකට එක අදහසක් කිව්වා, එතන තියෙන රූප කලාප නැත්නම් ඒවා වේගෙන් වෙනස් වෙන ස්වභාවය අනිත්‍ය කියලා. අපි තව ටිකක් අදහස් අහලා බලමු. තෙරුවන් සරණයි.
හරි මහත්මයා. තෙරුවන් සරණයි. මොකද මහත්මයා මෙතන මට වැටෙන එක මත අනිත්‍ය කියලා කිව්වේ බාහිර තියෙන මල ගැන නෙවෙයි මෙතන කතා කරන්නේ. මොකද බාහිර බාහිර ඇත්තෝෂ මලක් නැහැ, මල ඇතුනේ සිත තුළ. එහෙමනම් මෙතන අනිත්‍ය කියලා මේ ඇතුනේ සිතිවිල්ලේ ඇතිවීම නැතිවීම වෙන්න ඕන. මොකද මල පැනෙන්නේ සිත තුළින් නම් ඇතුළතේ බාහිර තියෙන්නේ බාහිරයක් තියෙන්න පුළුවන් සතර මහා භූතවලින් හැදෙන දෙයක්. එනකොට මල හැදුනේ මල පැනුනේ සිතක නිසා මේ මනසේ ඇති වෙන මේ චිත්තක්ෂණයක කියන මේ සිතිවිල්ලේ අනිත්‍යභාවය තමයි මේ මල
විනාඩියක් දෙන්න. ඒක බොහොම හොඳ තැනකට ආවේ. එතකොට අපි මේ එළියේ තියෙන මලේ අනිත්‍යද, මනසට පෙනුන මලේ අනිත්‍යද, ඒකත් එක්කත් තව අදහස් ප්‍රකාශ කරන්න. තෙරුවන් සරණයි.
විද්‍යාත්මක යම්කිසි දෙයක් අධ්‍යයනය කරනකොට අපිට ඒක ටූල් එකක් පාවිච්චි කරනවා. ඒකින් අපිට පුළුවන් මේ කියන දේවල් අල්ලගන්න දේවල් බලන්න. ඒ බුදුරජාණන් වහන්සේ කියනවා ඔබට රූපය මේ බොහොම චිත්තක්ෂණ 17 වගේ පුංචි කාලෙක තිබිලා ඇතිවලා නැතිවලා යනවායි කියනවා. මේ අපේ රූපේ නැතිව නිරන්තරයෙන්ම මෙරි මෙරි යන දේක් කියලා කියන කිව්වට අපිට පේන්නේ අපි කඩ වචනයෙන් කියනවා. ඒතකොට මේක බලාගන්න නම් අපි සමාධියක් වඩව කියලා බුදුරජාණන් වහන්සේ සමාධි භාවනා සූත්‍රෙත් කියනවා. එතනට නේද අපි එන්න ඕන? නැත්නම් මේ කොච්චර කොට වචනේ කිව්වත් මේ ඔලාරගේ මට්ටමින් බැරිවීමයිදී අපිට මේ පංච උපාදානස්කන්ධේ ගැන යථාබෝධය එන්නේ නැහැ නේද කියලා මට හඳුනන කමක්
තියෙනවා. ඔව්, ඒකත් හොඳ අදහසක්. මම මේ තාම උත්සාහ කරන්නේ මේ අනිත්‍ය කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්න. තව අදහස් තියනවාද? තේරුම් ගන්න.
නිර්වචනයයි අනිත්‍ය කියන වචනේ වාක්‍යයේ වචන වල තේරුම කිච්චිය නෑ. කිච්චිය නෑ කියන්නේ යන නිත්‍යත් දුක්ඛ කියන தත්ත්වේ වෙනස් වෙනවා. යන දුක්ඛ තදරතා නිතරම තිත්ත්වේ වෙනස් වෙනවා. තමයික අල්ලගන්න පුළුවන් නිත්‍ය අනන්‍යතාවය කිසිම දෙයක නෑ කියලා. අනිත්‍ය කියලා කියන්නේ හැම දෙයක්ම රුප්පණ කලාපයක් කියනවා. රූප කලාප. රුප්පණ කලාප කියලා කියන්නේ මාන බාහිර මලක් ගැන කතා කරලා අපි දන්නේ බාහිරව තියෙන මල නෙවෙයි ඇයි හැදින රූපේ රුප්පණ කලාපේ. ඒක එක එක හැදින විනාස වෙනවා. ඒ වගේ දැන් මාත් දන්නවා සමහර පාරේ දැන් මාත්තර පේන්නේ නැහැ. මොකද ඒ රුප්පණේ ඇයි නැහැ. ඒව හැදින්නේ නැහැ. අනිත්‍ය කියලා කියන්නේ දැන් මේ විශ්වය හැම දෙයක්ම හැදෙන කී විද්‍යාඥයෝ කියන්නේ විශ්ව ශක්තිය කියන්නේ ඉනෝෂන් එනර්ජි කියන්නේ එනර්ජි කියලා දෙයක් නැහැ. එනර්ජි කියන්නේ ක්‍රියාකාරීත්වයක්, ඒ නිර්මාණාත්මයක්. ක්‍රියේටිවිටි කියලා කියන්නේ ක්‍රියේටිව් කියන්නේ ක්‍රියේටර් ගොඩ් කියලා. ඒ නිර්මාණය කරන දෙවියෙක් නැහැ, ඒ වස්තුවක් කියනවා. මේ විශ්වයේ පුරාම පවතින්නේ ක්‍රියාකාරීත්වයක්. අලුත් විද්‍යාත්මක ගමනවලින් ඇතුල තියෙන්නේ හැම දෙයක්ම තියෙන්නේ ස්පන්දන තරංග. අපි ඔය කාට කියලා කියන්නේ හැම දෙයක්ම රැල්ලක්. රැලි ආරෝකාරී තරංගයක්. තරංග වලින් ඇතුල තියෙන්නේ ස්ටිම් තියෙන කියලා අලුත් ව්‍යාකරණ තියෙන්නේ මේ මුළු විශ්වයේම හැම දෙයක්ම ඇතුල තියෙන්නේ ස්කන්ධ වලින්.
ස්කන්ධය කියන්නේ තරංග වලින් වැලි වලින් ඉතින් ඒවා ඇටිච්ච ගමන් නැති වෙනවා ෂෙල බම්බුරෙන් කියන උපාද කියන්නේ නැඳ උඩට නගිනවා පිටි කියන්නේ උඩට නගින් නැතුව නවතින ඇටිච්ච ගමන් බංග කියන්නේ පල්ලෙහාට බහිනවා අනේ කරේ රෝලිය ඇදලා තියෙන බව තමයි අනිත්‍ය කියන්නේ අදහස් කරන්නේ ඒ වුණාද ඒ අනිත්‍යතාවය නිසා රුක්මණය නිසා නැත්නම් ක්‍රියාකාරීත්ව නිසා අපේ ඉන්ද්‍රියකින් හැදෙන රූප සිග්නල් අනුව සංඥා අනුව අපි ඉතින් තේරුම් අරගන්නවා අපි ඇලෙන්නේ සංකල්ප වලට ඒ මෙවැනි චිත්ත රූප වලට ඒවා රුක්මණ කලාප ෆීල්ඩ් ඔෆ් එනර්ජි කියලා කියන්න පුළුවන් ඉම්පේජ් එක සූත්‍රය කියන්නේ සංකම්ප රාගෝ විතක්ක කාමෝ කියලා අපි ඇලෙන්නේ සංකල්ප වල එනිසා අපි භාවනා කරලා හරි මොනවා හරි කියලා තේරුම් ගන්නවද අපේ සංකල්ප ඒව ඇතිවි නැතිවි යනවා මේ භාවනා කරන සුද්ධ මාත්‍ය කිව්වාගේ මේ භෞතික පැත්තෙන් විතරක් නෙවෙයි අධ්‍යාත්මික අභ්‍යන්තර පැත්තෙන් සැබෙන තේරුම් ගන්න පුළුවන් චුංගා සතු වෙනකොට ඇත්තෙන් මේ නහරවලේ ගමන් කරනවා දැනෙනවා මහදෝති ස්පන්දන වෙනවා දැනෙනවා ඊළඟට මේ පරමාණු මේ වැලක නැති මොලේ කියන ඉස්නාඩු වැලක නැති යන්ත්‍රයක් වගේ සංවේගයෙන් වැඩේ. ඒක දිරුපේන දිරුපේන්න සංවේදීතාවය දිරුපේන වෙන්න මේ තමන් කියන්නේ රූප කලාපයක රුක්මණ කලාපයක් කිය ෆීල්ඩ් එක විජයජී කියන එක තමන්ට භාවනා මාර්ගය ආපෝෂණ ඒ ආපෝෂණ එක සාක්ෂාත්ය. දැන් අපි උත්සාහ කරන සාක්ෂාත් කරගන්න ඉතින් තේරු ගන්න. මේ තේරු ගැනීමට උදව්වක් වශයෙන් තමයි බත තේන ආකාරයක් කිව්වේ බක්කුදෙල නැහැ. ඒක නැත් බදපේන හරියට වැරදි කියලා මම දන්නේ නැහැ. මම තේරුම් ගන්නේ වචන වල තේරුම අනුව. තේරුම් ගන්නයි.
තේරුම් ගන්නයි බොහොම ඒක ඔගලගේ මහත්මයා ඇත්තටම මට තේරෙන විදිහට මේ අනිත්‍ය කියලා කියනකොට දැන් අපි දකින්න වහනවා දැනෙනවා දැනගන්නවා කියන තැනදී අපේ යම් කිසි හේතුන් කොටසක් එකතු වෙලා තමයි කියන්නේ හේතු ප්‍රත්‍ය යෙදিলা තමයි අපි දකින්නවා කියන්නේ අපි මේ මලක් කියලා ගන්නකොටම අපේ ඇසත් ඒ වගේම ආලෝකයක් මේ වස්තුවත් චක්කු විඥානයත් යෙදিলা තමයි ඒක අපි දකින්නවා කියන තැනට ඒ වර්ණ ග්‍රහණයකට තැන් දෙන්නේ. මොකද මේ මොහොතේ අනිත් පැත්ත බැලුවොත් එහෙම නැත්නම් ඒ දෙයින් අපි ඇහැ ඉවත් කරනවා. ඒ කලින් දැකීම කියන එක නැති වෙනවා. මොකද එතන හේතු යෙදුම් නැති හින්දා. ඒ කියන්නේ ඒ මල දකින්නේ නැහැ. ඒ ඇහැ ඒකේ ප්‍රසාද රූප යට ඒ වර්ණේ ග්‍රහණය වෙන එක නතර වෙනවා. ඒක පියාගත්තා. මනස් නිහම්බු. නැබ්බලස් දෙක පියා ගන්නකොටම ඒ මල කියලා හැඟීමක් අපිට දීපු හේතු ටික ඔක්කොම නැතුණා. අනේ එතකොට තේරෙනවා ඒක තමයි අතන මේ මලේ හද ගැනීම උනේ අර ප්‍රත්‍යන්තික යෙදිලා. මල කියන එකක් අපේ හිතේ ඇති උනේ. එතකොට ඒ හිතේ ඇති වෙච්ච දේ නැති වෙනවා ඒ ප්‍රත්‍ය නොයනකොට. ඇස් දෙක පියා ගත්ත ගමන් ඒක නොයදෙනවා. ඉතින් අනේ ඒ වගේ එක දිගට අන්න හේතනාව හේතු නිසාම ඒක දකින්නවා හේතු නැති වෙනකොට ඒ දේ නැති වෙනවා කියන මේක නිත්‍යභාවයක් නැති බව තේර ගැටියුත් තියෙනවා ඒ විදිහට හිතන චරවන් තමයි
ඔව් තෙරුවන් සරණයි මේ බොහොම හොඳයි ගොඩක් අදහස් ඉදිරිපත් වෙනවා දැන් මේක එතකොට දැන් අර හේතු ගොඩක් කියදීලා දැනගන්න ස්වභාවයක් හිත අන්තිමට හිත තමයි දැනගෙන තියෙන්නේ හිතට පෙනුන දේ දැන් අපි හිතට පෙනුන දේ ඉතින් හිත අපි සාමාන්‍යයෙන් දන්නවනේ හිතක් චිත්තක්ෂණයකට වඩා තියෙන්නේ ඒක අහලක් තියෙන අපිට අත්දකින්නත් පුළුවන්නේ ඒක හිතක් තව හිතක් එනකොට ඒක නැහැ එතකොට මේ හිත කියන ඒවා බොහොම වේගෙන් ඇති වෙලා නැති වෙනවා මේ 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 අනිත්‍ය ගැන අපි හුඟක් හොයන්න ඕන දැනටමත් විස්තර වුණා මේ බාහිර ලෝකේ වෙනස් වෙන ස්වභාවයන් කියන මට්ටමක් තියෙනවා කියන්නේ විද්‍යාත්මකව බැලුවත් දැනට හුඟක් අය කියන්නේ ගැඹුරට හොයන අය මේ දේ ප්‍රකාශ කරලා තියෙනවා ඔය නිව්ටන් ශ්‍රෝඩින්ගර් අයින්ස්ටයින් වගේ අය ඊළඟට ක්වොන්ටම් වාදයට යනකොට මේ බොහොම මේ මේ දකින්න ඒවා වෙනස් වෙනවා, දෙපාරක් එකම දේ දකින්න බෑ කියන ඒ මට්ටමකට ගිහින් තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ ඉතින් එච්චර මේ විද්‍යාඥයෝ කිව්වට ඒ කාටවත් සෝවාන් වෙන්න පුළුවන් වුණාද මේ අනිත්‍ය දැකලා? ඒක එක පැත්තක්. අනිත් පැත්ත තමයි අපි අමතක කරන්න හොඳ නෑ. හුඟක් අය දන්නේ නෑ මං හිතන්නේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කලිනුත් එහෙම නැත්නම් අන්‍ය තීර්ථක අයගෙත් අනිත්‍ය බලන කොටසකුත් හිටියා. ඒ කියන්නේ මේ බුද්ධ ශාසනයේ අනිත්‍ය විතරක් නෙමේ අන්‍ය තීර්ථකයන්ගෙනුත් අනිත්‍ය වෙනස් වෙනවා කියන එක බලන පිරිසක් හිටියා. ඒ හින්දා තමයි අපි මේක බොහොම ගැඹුරින් හොයන්න ඕන. ඒකම බලන්න ඕන. දැන් අපේ මූලිකම අරමුණ අපි හිතමු සෝවාන් ඵලය කියනවා නම් සක්කාය දිට්ඨිය නැති වෙන්න ඕනනේ. එතකොට මේ බලන අනිත්‍යයෙන් ඒ සක්කාය දිට්ඨිය නැති වෙනවද? ඒකම මම මතක් කරන මම ඉස්සෙල්ලත් මතක් කළා බුදුරජාණන් වහන්සේ අනිත්‍ය විතරක් නෙමේ ඊළඟට කියනවා විපරිණාම කියලා වචනෙකුත් තියෙනවා. ඒතර විපරිණාම වචනේ අනිත්‍ය කියන එකයි දෙකම එකක්ද දෙකක්ද? විපරිණාම කියන්නේ වෙනස් වෙනවා කියන එක, වෙනස් තත්ත්වයට. ඊළඟට තවත් වචනයක් තියෙනවා අඤ්‍යතා, අඤ්‍ය තත්ත්වවලටපත් වෙනවා. තිතස්ස අඤ්‍යතත්තං පඤ්ඤායති කියලා කියදෙනවා. අඤ්‍ය තත්ත්වවලටපත් වෙන ස්වභාවය. එතකොට ඔය ඔක්කොම එකක්ද නැත්නම් ඒවයි වෙනස් තේරුමක්ද? දැන් ඔය කියන පැහැදිලි කිරීම වල ගොඩක් මට පෙනුනේ අනිත්‍ය කියන්නේ අර විපරිණාමයමයි, වෙනස් වෙන ගතියමයි කියන එක. ඒ කියන අනිත්‍ය ඇත්තටම මේ අපේ විද්‍යාඥයොත් ඔක දැකලා තියෙනවා. අන්‍ය තීර්ථකයොත් ඔය අනිත්‍ය වඩනවා. ප්‍රශ්නේ තියෙන්නේ මේ අනිත්‍ය තුලින් සක්කාය දිට්ඨිය නැති වෙයිද? මම ඉන්නවා කියන හැඟීම එළිය දෙයක් තියෙනවා, ඒක අත්දකින මම ඉන්නවා කියන හැඟීමට මුකුත් වෙනසක් වෙනවද? ඔය වෙනස් වෙනවා කියන එක තුලින් කියන එකත් පොඩ්ඩක් නොනින් විමසන්න ඕන. අර යන්ත මහත්තයා මං හිතන්නේ අර හේතු ඵල පැත්තෙන් කියපු එක ඒක පොඩ්ඩක් එහාට ගියා කියලා හිතන්න පුළුවන්. හැබැයි අපි මේ හිතුත් ඇති වෙලා නැති වෙනවා කියන එක ඕනතරම් දන්නවනේ. ඒ වුණාට ඇයි මේ තාම ලෝකෙට අහුවෙන්නේ කියන මට්ටමත් අපිට ටිකක් නුවණින් විමසන්න වෙනවා කියලා මට හිතෙනවා. තව ටිකක් අපි අදහස් විමසමු. තෙරුවන් සරණයි. අනිත්‍ය කියන එකේ මං මූලිකව අහන්නේ එකක් තමයි. දැන් අපි අර මලක් එළියේ තියෙනවා, ඔය මල වෙනස් වෙලා යනවා, නැත්නම් ඔය මල ධාතු කලාප වලින් රූප කලාප වලින් හැදිලා තියෙනවා, ওই රූප කලාපත් වේගෙන් වෙනස් වෙනවා. එහෙම නැත්නම් ඔක සතර මහා ධාතුයෙන් හැදිලා තියෙනවා, ඕක වෙනස් වෙනවා. ඒ කියන මට්ටම එක. අනිත් එක තමයි මේ අපි ඇහැ පාවිච්චි කරලා අර චක්කු විඥාන මට්ටමින් හැදෙන එකක් මානසික රූපයක් දැකලා තියෙන්නේ. ඒක මේ හිතක් හැදෙනවත් එක්කම ඒ හිතත් වෙනස් වෙලා යනවා. ඒ වෙනස් වෙලා යෑම ද අනිත්‍ය? එහෙම නැත්නම් ඔయితත් වඩා තවත් මොනවා හරි අදහස් තියනවද? දැන් මේකේ අනිත්‍ය අපි පොඩ්ඩක් අදහස් විමසලා බලමු. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ડોක්ටර්. ඇත්තටම බලනකොට දැන් අනිත්‍යයි කියලා එක දිහතර මල කියන අඳුර ගැනීම රහතන් වහන්සේ නමකුත් මේ මලක් කියලා අඳුර ගන්නවා. රහතන් වහන්සේ නමකුත් උන්වහන්සේගේ කුටියේ මගේ කුටිය කියලා එක දැකලා අඳුර ගන්නවා. නමුත් මේක මත්තක් ඇති වෙන්නේ නැති එක විතර තියෙන කැමැත්තක් හෝ අකමැත්තක්. එතකොට දැන් ඔතනදී සිද්ධ වෙන්නේ දැන් අර කාර්යරත් මහත්තයා කිව්වා වගේ ඒ දෙත් සිද්ධ වෙනවා. මොකද හිත ක්ෂණයක් ගන්න මේක දැනගත්ත සිතුවිලි ක්ෂණයක් ගන්න නැති වෙනවා. එතනත් එක්තරා විදිහකට බලපුවම අනිත්‍යතාවයක් තියෙනවා. ඇත්තටම ඕක ඕකට අර මොනවාද ඝන හතර ගැන විස්තර කරද්දී ඕක පැහැදිලි වෙනවා. මං හිතන්නේ අර සන්තති ගණයේ සමූහ ගණයේ කෘති ගණයේ ආරම්භන ගණයේ වගේ. එතනට සන්තති ගණයේ කියන එක තමයි දැන් අපි මේ මෙතනින් අරගෙන අනිත්‍ය අනිත්‍ය කියලා විස්තර කරන්න යන්නේ. එතකොට ওই සන්තතිය කියන්නේ අඛණ්ඩව වෙනස් වෙමින් මේ අඛණ්ඩව නැති වෙමින් ඇති වෙන ඒ වේගය නිසාම පේන දෙයක්නේ. එතකොට ඒකට අමතරව වෙන මොනවද අනිත්‍ය කියලා කියන්නේ? තේරුම් ගන්න.
ඔව් වෙන එතනින් එහාට අදහසක් තියනවද කියලා තමයි මම මේ ටිකක් හොයන්නේ. තව එළියේ තියෙන දේ මේ වේගෙන් වේගෙන් වෙනස් වෙනවද, නැත්නම් ඒක අපිට පේන ස්වභාවය වෙනස් වෙනවද, ඕකමද? එතකොට විපරිණාමය කියන්නේත් ඔය අදහසම නේද කියන්නේ එක එකම මං තව ඔව් ජයන්ත මහත්තයා ඉදිරිපත් කරන
මම කොටසක් ඉදිරිපත් කරනවා අතරම තාරක මහත්මයා තේකන්න බලත් අපි අවස්ථාව ලබා දෙනවා මට හිතෙන අතරම අපි අර අනිත්‍ය සංඥා සූත්‍රයේ සාකච්ඡා කළා එතෙන්දී අනිත්‍ය සංඥා වඩන්නේ කොහොමද කියනකොට අපිට මතක කරගත්ත කාරණා තමයි මේ අර ඉති රූපං ඉති රූපස්ස සමිතෝ ඉති රූපස්ස සංගමෝ කියන එක දැන ගැනීම තමයි අනිත්‍ය සංඥාව වඩන හැටි කියලා බුදුරජාණන් වහන්සේ අනිත්‍ය සංඥා සූත්‍රයේදී වදාළා. එතකොට ඇත්තටම මේ කියන දෙයක විපරිණාමය කියන එක වෙනස් වීමක් තමයි ඒක තමයි අර විපරිණාම කියන මට්ටමින් දක්වලා තියෙන්නේ. නමුත් අර සූත්‍රය ආශ්‍රයෙන් අපි හිතන කොටත් තේරෙනවා මේ දැන් රූපයක් මේක තමයි රූපය. මෙයයි රූපය. මෙයයි රූපේ හට ගැනීම. මෙයයි රූපේ හට නොගැනීම. කියන අර්ථය ගත්තාම තේරෙන දෙයක් තමයි ඇත්තටම දැන් මල කියන එක කොහොමද හටගත්තේ? මලක් කියන එක හටගත්තේ අපේ ඇහත් මලත් චක්කු විඥානයත් එක්වීම නිසා මර කියන අපිට අදහසක් ඇති වුණා. අදහසක් ඕනේ අපි දැනගන්න. සිතුවිලි අනුවයි දැනගන්න. අන්න එතකොට ඒ කාරණා තුන එක්වෙච්ච තැනදී මලක සමුදයක් තිබුණා. මල වෙන විදිහකට තියෙන්න පුළුවන් මේ ග්‍රහ පැලවෙලා ඇඳිලා මලක් තියෙන්න පුළුවන් කිම මල තියෙන්න පුළුවන් ඕනේ තරම්. නමුත් දැන් මේ අපිට ඇහැට අහුවෙච්ච මලේ ඇක්වීම කියන්නේ ඒ දැකීම තමයි මලේ ඇක්වීම කියලා එතනදී අදහස් වෙන්නේ කියලා හිතෙනවා. ඊට පස්සේ අත්තගමෝ කියන්නේ ඇත්තටම ඒ එතකොට ඒ කාරණා නොහෙතුනොත් ඒ කියන්නේ මලහර නොගන්නේ කොහොමද? මලහර නොගන්නවා නම් ඇත්තටම අර කාරණා නොයෙදෙන්න ඕන. ඒක යෙදෙනකොට මල ඇති වෙනවා නම් මල නැති වෙන්න ඒ කියන්නේ මල හට නොගන්න ඒ කියන්නේ අපේ මානසිකම මේ හැම දෙයක්ම අර සවිඥානික කයිපලින් බාන්න ඕනේ කියලා යන පිට තියෙන මේ ලෝකේ තියෙන මල දිහා බලනවා නෙවෙයි ඒ මල අපිට ඇතුළේ ඇතුළතින් හම්බ වෙන්නේ කොහොමද? කියන බලනකොට තේරෙනවා දැන් ඒ ටික නොයෙදුනොත් චක්කු විඥානයත් ඒ මලත් ගැටලා ඒ සමාවෙන්න චක්කු ප්‍රසාදයත් ඒ මලත් ගැට චක්කු විඥානය පහළ නොවුණා නම් ඒ මලක් කියලා දෙයක් ගැන දැනගැනීමක් එන්නේ නැහැ කියලා. එතකොට හිතනවා එහෙනම් ඒක තමයි අනිත්‍ය කියලා එකකින් විස්තර වෙන්නේ කියලා. කියන්නේ අර හේතු ප්‍රත්‍ය නැති වෙනකොට ඒක දකිනවා දැකීම ඇති වෙනවා දැකීම එතනින්ම ඉවර වෙනවා ඒ ඒ අදාළ කාරණා ටික නැති වෙනකොට කියලා. එතකොට ඇත්තටම හැම අර තියෙන දෙයක විපරිණාමය කියන එකත් යම් කිසි විදිහක අනිත්‍යයක් වෙන්න පුළුවන්. නමුත් ඊට වඩා අපිට මේ මොහොතින් මොහොත ඇතිව නැතිව යන විදිහ අනිත් විදිහට දැක්කොත් කියන්නේ ආයතන හරහා දැක්කොත් ඊට වඩා මට හිතනවා අනිත්‍ය සංඥා සූත්‍රය අනුව වැදගත්කමක් වේ කියලා. ડોક્ટર රවිත මම යොමු වෙනා. ඊට පස්සේ අපි තාරක මහත්මයාත් ඒ වගේම ඒ පිරිසත් යොමු වෙනවා. යම් කිසි ප්‍රශ්නයක් හෝ අදහසක් තියෙනවා ડોક્ટર රවි.
ඔව් තෙරුවන් සරණයි. බොහොම වැදගත් ජයන්ත මහත්තයා. අපි ඒක තමයි මේ ධර්මය අමතක කරන්න හොඳ නෑ. මේ අනිච්ච සංඥා සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේම ප්‍රශ්නේ අහනවා. මුලින්ම කියනවා මේ පංච උපාදානස්කන්ධය අනිච්ච වඩන්න ඕන, අනිච්ච සංඥාව වඩන්න ඕන. එතකොට තමයි අර සියලු කාමරාග බවරාග අවිද්‍යා අස්මිමාන සේරම දුරු වෙලා යන්නේ. එතකොට එහෙම දුරු වෙන්නේ කෙසේ වඩන අනිච්ච සංඥාවෙන්ද කියලා අහලා ඒකට උත්තරේ දෙනවා. ඒ අපේ යන්ත මහත්ය විස්තර කළා වගේ. එතකොට මේ රූපේ අනිත්‍ය බලනවා නම් ඉති රූපං ඉති රූපස්ස සමුදය ඉති රූපස්ස අත්තංගමෝ කියන ඒ ජාති තුන බලන කෙනා අනිච්ච සංඥාව වඩනවා කියලා බුදුරජාණන් වහන්සේ ඒකෙදි විස්තර කරනවා. ඉතින් ඒ මෙතෙන්දී අපි අර ලෝකෙට අයිති අනිත්‍ය බැලීමකුත් තියෙනවා, ලෝකෝත්තර දර්ශනයේදී දෙන අනිත්‍යයකුත් තියෙනවා. එතකොට ලෝකෙට අයිති අනිත්‍ය බැලීම තුළින් අපිට අපේ තියෙන නීවරණ අඩු කරගන්න පුළුවන්, යටපත් කරගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදියට තරහවක් ආවොත් එහෙම නැත්නම් දැඩි ඇලීමක් ආසාවක් ආවොත් ඒක අඩු කරගන්න ලෝකෙට අයිති මට්ටමේ අනිත්‍ය බැලීම උදව් වෙනවා. ඒ කියන්නේ දෙයක් තියෙනවා, ඒ තියෙන දේ වෙනස් වෙනවා. ඒ අනිත්‍ය ගැන තමයි ගොඩක් අය කතා කළේ මට වැටහුණ විදිහට. ඉතින් ඒකේ දැන් ඕක ඒකේ වරදක් නෙවෙයි. ඒකත් වඩන්න ඕන. හැබැයි ඒකෙන් අපට ලෝකෝත්තර දර්ශනයක් ඇති වෙයිද කියන එක අපි ධර්මයට අනුව ටිකක් නුවණින් විමසුවොත් හොඳයි කියලා හිතනවා. මොකද තව එකක් තමයි මේ සම්මා දිට්ඨිය. ආර්ය සම්මා දිට්ඨිය විස්තර කරද්දිත් කියන්නේ ඉති රූපං ඉති රූපස්ස සමුදය. මේ රූපය මොකද්ද? රූපේ හට ගැනීම මොකද්ද? හට ගන්න හේතු මොනවාද? ඒ වගේම රූපේ නිරෝධය මොකද්ද? අන්න ඔය තුනම දකින්න ඕන. එතකොට නිරෝධය කියනකොට තේරුම් ගන්න අර සමුදය යෙදිලා නැති අවස්ථාවක්. ඒ කියන්නේ නොපිහිටන මට්ටම. තියෙන දෙයක් නැතිවීම නෙමෙයි, හට නොගන්න ස්වභාවයක් කියන එක. පිහිටන්නේ නැති ස්වභාවයක් කියන මට්ටමක් තියෙනවා. ඒකත් දැක්කොත් තමයි ඔය අනිත්‍ය කියන එක සම්පූර්ණ වෙන්නේ. එතනම තියෙනවා අර දුකයි දුකට හේතුවයි දුක්ඛ නිරෝධයයි කියන තුනම යෙදෙනවා. මම අර ඉස්සෙල්ලා දැන් දුක හටගත්තද කියලා ඇහුවේ, අපිට දැන් රූපයක් පැනෙවුවනම්, රූපයක් පිහිටියානම්, ඒ කියන්නේ බාහිරේ රූපයක් තියෙනවා කියන මට්ටමට ගියානම් ඒක මේ තේරුම් ගන්න රූප උපාදානස්කන්ධය තමයි ඔය හටගත්තේ. අපි මලක් කියලා බාරගත්තා. මල එළියේ තියෙනවා. ඒ මල අද්දකින්න මෙහෙමම ඉන්නවා කියන මට්ටමට ගිහිල්ලා ඉවරයි. එතකොට ඒ හටගත්තේ රූප උපාදානස්කන්ධය. එතකොට රූප උපාදානස්කන්ධය තනියෙන් හටගන්නේ නැහැ. ඒ රූපෙට අදාළ වේදනාවක් තියෙනවා, සංඥාවක් තියෙනවා, අපේ චේතනා අදහස් ටික හින්දා සංඛාර තියෙනවා, ඕව දැනගත්තු විඥානෙ තියෙනවා. එතකොට ඔතන පංච උපාදානස්කන්ධේම හටගන්නවා. අතන මලක් තියෙනවා. තියෙන බව කවුද දැනගත්තේ? මෙහි ඉන්න මම දැනගත්තේ. ඔය මට්ටමට එනකොට මේ පංච උපාදානස්කන්ධේම හටගෙන ඒක අපට එතන මලක් තිබුණාට ඉතින් මට තියෙන දුක මොකද්ද කියලා අපිට ලෝකෙ මට්ටමින් හිතෙනවා. ඒ වුණාට අපි ඔතෙන්දි අර බුදුරජාණන් වහන්සේ ගැන එක්තරා විදිහක ශ්‍රද්ධාවකුත් තියෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරන සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. එතකොට අපිට මේක තාර්කිකව පේනවා පංච උපාදානස්කන්ධේ හටගෙන. ඒ වුණාට ඔතන දුක හටගෙන කියලා අපට දැනෙන්නේ නැහැ. එතකොට අඩුව තියෙන්නේ අපට දුක දකින්න ශක්තිය මදි. ඒ කියන්නේ ප්‍රඥාව වැඩිලා මදි. එතකොට මේ ප්‍රඥාව වඩා ගන්න ක්‍රම ටිකක් තියෙනවා. ඒක තමයි ඔය ආරෂ්ඨාංගික මාර්ගය වෙන්නේ. සම්මා දිට්ඨිය මුල් කරගෙන වඩන ආරෂ්ඨාංගික මාර්ගය. එතකොට සම්මා දිට්ඨිය එන්නේ ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තංගමෝ කියන එක මත. රූපය මොකද්ද? රූපය හටගත්තේ කොහොමද? ඒ සමුදේ යෙදුන්නේ නැත්නම් ওই රූපය පිහිටන්නේම නැහැ. රූපයක් ගැන අපට කතා කරන්නවත් බැරි ස්වභාවයක්. නිරෝධය එහෙම නැත්නම් අත්තංගමය කියනකොට. එතකොට තමයි අර ලෝකයෙන් ඉක්මවා යෑමක් තියනවා කියන්නේ. දැන් මේක සමහර විට අපිට ওই එළියේ තියෙන මලක් දිහා බලාගෙන හිතන්න අමාරුයි. මොකද අපේ ආපු මේ ලෝකෙට ආйти පුරුදුයි, සසර පුරුදුයි, දෘෂ්ටි බලවත්. එහෙනම් තමයි මම අර හැමතිස්සෙම කියන්නේ අර උපමා මතක් කරගෙන පොඩ්ඩක් බලන්න. අර දැන් වතුරට එබෙන බල්ලා බල්ලෙක් ඉන්නවා කියලා හිතන මට්ටම. එතකොට ඒ බල්ලා ඉන්නවා කියන මට්ටම මත තමයි ඌට තරහ යන මට්ටමට ගිහිල්ලා බුරණ මට්ටමකට එන්නේ. එතකොට අන්න ලෝකෙට ආйти ඒ නීවරණ බලවත්. එතකොට ඒ නීවරණයටපත් කරගන්න ලෝකෙට ආйти මට්ටමේ අනිත්‍ය වඩන්න පුළුවන්. ඒ කියන්නේ ඔය ඉන්න බල්ලා ඔහොම හිටියට වෙනස් වෙලා යනවනේ. වයසට යනවනි, මෙරිලා යනවනි. එහෙම නැත්නම් ඔය බල්ලා හැදිලා තියෙන්නේ දෙතිස් කුණපවලින්, එකේ ස්ලොම් නියදත් සම්මස්නහර. එහෙමත් නැත්නම් ඔය බල්ලා හැදිලා තියෙන්නේ රූප කලාපවලින්. ඈ ඇති වෙලා නැති වෙන රූප කලාප මට්ටමකින්. එහෙමත් නැත්නම් සතර මහා ධාතු, පඨවි ආපෝ තේජෝ වායෝ. ඕවා මේ වෙනස් වෙලා යන මට්ටමක්. ඔය මොනවයින් කිව්වත් දැන් මේ ඉන්න බල්ලෙක් ගැන නේද බලන්නේ? ඕක බලලා බලලා එන ප්‍රතිඵලය මොකද්ද? ඔතන බල්ලෙක් නැහැ කියලා සමහර විට කියයි. බල්ලෙක් ඉන්නවා කියලා කිව්වට බල්ලෙක් නැහැ කියලා හිතයි. ඔය දෙකම මේ බුදුදහමට අනුව දෘෂ්ටි දෙකක්. ඉන්නවා කියන දෘෂ්ටියේ ඉඳලා නැහැ කියන දෘෂ්ටියට පැනලා. සාස්වතවාදෙන් උච්ඡේදවාදයට පැනලා. ඔය දෙකෙන්ම සක්කාය දිට්ඨිය දුරු වෙන්නේ නැහැ. අතන ඉන්න බල්ලා ඉන්නවා කියන්නේත් මෙහෙ ඉන්න මම, අතන ඉන්න බල්ලා නැහැ කියන්නේත් මෙහෙ ඉන්න මම. ඒ හින්දා එතන තේරුම් ගන්න අර ඒ පිහිටපු රූපයට තියෙන ඇලීම් ගැටීම් අඩු කරගන්න පුළුවන් ඒ ලෝකෙට ආйти මට්ටමේ. ඒ කියන්නේ රූපයක් තියෙනවා කියලා පිළි අරන් කරන භාවනාවලින්. එතකොට ලෝකෝත්තර දර්ශනය ගන්න නම් ඔතන රූපය මොකද්ද? දැන් වතුරේ ඉන්න බල්ලා රූපය. අපි රූපයක් කියලා විශ්වාස කරනවා. ඊළඟට ඒ රූපය හටගත්තේ කොහමද? අන්න එතෙන්දී ආයතන මට්ටමට ගියොත් පේනවා ඇහෙන් වර්ණ සටහනක් අරන් දීලා තියෙනවා. ඒක චක්කු විඥාණයෙන් දැනගෙන තියෙනවා. ඒ වර්ණ සටහන ගැන ඊළඟට මනසෙන් හිතුවා. මනසෙන් හිතනකොට අර වර්ණ සටහනට අදාළව අපි පෙර අත්දැකීමක් ඇදලා ගන්නවා. ඔහොම පේන්නේ නම් ඔය බල්ලි කලින් ඇසුරු කරපු අත්දැකීමක් ඔතෙන්ට ගන්නවා. ඊළඟට ඔන්න අර මනසට පේන චිත්ත රූප මට්ටම ඔය. තාම හිතනවා විතරයි. ඊළඟට අර මං කියපු තුන්වෙනි අවස්ථාව ඔය හිතට පේන රූපේ ඔය එළියේ තියෙනවමයි. අර බල්ලා එළියේ ඉන්න හින්දාමයි මෙහෙම පෙනිලා තියෙන්නේ කියලා අර මනසේ හැදුන එක ඒක ඇත්ත නොදකින හින්දා ඒක දකින්න නුවණක් නැහැ සිහියක් නැති හින්දා අපි හිතනවා අර එළියේ තියෙන රූපෙමයි මේ පේන්නේ කියලා. දැන් ඔය සිද්ධියම අපි එළියේ රෝස මලක් තියෙනවා කියනකොට යෙදිලා තියෙන්නේ ඔය සිද්ධියමයි. එහෙන් දැකලා වර්ණ සටහන ගැන හිතලා හිතපු දේ හිතෙන් හිතන එකේ ඇත්ත නොදන්න කම නිසා හිතපු දේ එළියේ තියෙන සතර මහා ධාතු රූපයක් කරලා ඒක බාර අරන්. එතකොට දැන් අපි අපේ මට්ටමට වතුරට එබෙන බල්ලා ගැන හිතනකොට අපි දන්නවා මේ නැති බල්ලෙකුට මූ බල්ලෙක් ඉන්නවා කියලා උපද්දවගෙන. එතකොට බල්ලාගේ යෙදෙන සමුදය අපේ යෙදෙන්නේ නැහැ. ඒ හින්දා අපිට බල්ලෙක් පිහිටන්නෙම නැහැ වතුරේ. ඒ නොපිහිටන මට්ටම තමයි අත්තංගමය නැත්තම් නිරෝධය කියන්නේ. එතකොට දැන් මේ වතුරට එබෙන බල්ලට කවදා හරි අවබෝධ වුණොත් ඔතන බල්ලෙක් ගැන කතා කරන්නවත් සිද්ධියක් නැහැ. ඡායා මාත්‍රයක් විතරයි. එතකොට බල්ලෙක් ඉන්නවා කියන එක යෙදෙන්නෙත් නැහැ කියන එක යෙදෙන්නෙත් නැහැ. මේ වගේ වැරදි දෘෂ්ටි යෙදෙන මුලා වෙන අවිද්‍යාව යෙදෙන ඇත්ත ඇතිහැටි නොදන්නකම නිසා මුලා වෙන හේතු ටික යෙදුනොත් බල්ලෙක් පිහිටනවා. ඒ හේතු ටික යෙදුන් නැත්තම් බල්ලෙක් පිහිටන්නේ නැහැ. එතකොට අපි ලෝකෙට අයිති මොන රූපේ බාරගත්තත් ඔන්න ඔය ධර්මතාවය තියෙනවා. අපි ලෝකෙට අයිති රූපයක් ඇහෙන් දැකලා නම් අපි ඕක තියෙනවා කියලා විශ්වාස කරලා තියෙන්නේ. ඒකේ තේරුම් ගන්න ඇහැ කියන ආයතනේ චක්කු විඥාණයෙන් කරන දෙයි ඒ ගැන මනසෙන් හිතන දෙයි මට්ටමේ ඇත්ත ඇති හැටි නොදන්නකමයි. ඒ ගැන සිහිය පිහිටපු නැති හින්දාමයි ඒ දේ පිහිටුවේ. අපේ සිහිය නුවණ පිහිටියානම් මේක මනසෙන් හදපු ඡායාවක් චිත්ත රූපයක්. මනසට පේන රූප මට්ටම චිත්ත රූපයක් විතරයි. ඒක සතර මහා ධාතු රූපයන් නෙවෙයි. අර ඉස්සෙල්ලත් කිව්වේ චිත්ත රූපේ මනසට පේන රූප මට්ටම රුප්පණය වෙන එකක් නෙවෙයි. මොකද සීත උෂ්ණ වලින් මේක වෙනස් වෙන්නේ නැහැ. මේක සතර මහා ධාතුයෙන් නෙවෙයි හැදිලා තියෙන්නේ. මේක ආහාරයෙන් නෙමෙයි යෙපෙන්නේ. බාහිර රූපයක් ගත්තොත් ඕව රුප්පණය වෙනවා. බාහිර හේතු නිසා ඕ තියනවා කියන හිතන රූප සේරම විනාශ වෙලා යනවා. එතකොට ඒ බාහිර රූපයක් කියලා පිහිටෝලා පනෝලා තියෙන්නෙම අපේ මෙහෙදෙන මුලාව. ඇත්ත ඇති හැටි නොදන්න කමයි මුලාවයි. අවිද්‍යාවයි මුලාවයි නිසාමයි එළිය රූපයක් පිහිටන්නේ. මේ පැත්තේ අවිද්‍යාව මුලාව යෙදුන් නැත්තම් එළිය රූපයක් පිහිටන්නෙම නැහැ. ඕක තේරුම් ගන්න නම් ඉතින් ටිකක් මේ ආයතන ගැන හොඳට විමසන්න ඕන. ඔය මං ඇහැට කතා කළා වගේම කනට නාසයට ඒ ආයතන හයටම ඕක ගැඹුරින් බලන්න වෙනවා. එතකොට මේ අනිත්‍ය සංඥාව කියනකොට අනිත්‍ය කියනකොට ගැඹුරු තේරුමක් තියෙනවා. අපි එළියේ පිහිටුවනං රූපයක් ඒක අර 11 ආකාරයට වැටෙනවා. හැබැයි මනසට පේන රූපේ ඔය 11 ආකාරයට වැටෙන රූපයන් නෙවෙයි. මනසට පේන එක කියන්න පුළුවන්ද? ඔය දුර රූපයක් ළඟ රූපයක් ඔය වගේ වර්ග කරන්න පුළුවන්ද? නැත්නම් අජ්ජත් රූපයක් බහිද්ද රූපයක් කොහෙද තියෙන්නේ මනසට පේන රූපේ? ඔක එළියේ පිහිටෝනකම් අපිට අර වර්ග කිරීමට දාන්න බෑ. ඒ පිහිටවන්නෙම අපේ දෙන අවිද්‍යාවයි මුලාවයි හින්දා. එතකොට ඔය දේ දැක්කොත් වෙයි මොහතකටවත් එළියේ පිහිටවන්න බැරි. පිහිටෙව්වා නම් නිත්‍ය කළා. දැන් නිත්‍ය කරන්න බැරි ස්වභාවයක්ම අපි මේ නිත්‍ය කරගෙන ඉන්නේ. නිත්‍ය කරනවා කියන්නේ එළියේ පිහිටවන එළියේ තියෙනවා කියලා හිතනවා. එතකොට මොහතකටවත් මේක අර මොන අයින් හරි හැදිච්ච ෆිසිකල් රූපයක් නෙමේ, ඔක හිතටම පෙනුන ස්වභාවයක්මයි මේක. ඒතර මොහතකටවත් පිහිටවන්න බැරි අර්ථෙන් අනිත්‍යයි, නිත්‍ය කරන්න බැරි අර්ථෙන් අනිත්‍යයි කියන එක මං හිතන්නේ අර තියෙන දේ වෙනස් වෙනවා කියන එකට වඩා ටිකක් වෙනස් අර්ථයක් තියෙන්නේ. මේක නත් ටිකක් නුවණින් විමසුවොත් මං හිතන්නේ යම්කිසි අවබෝධයක් ලබන්න උදව් වෙයි. ඒ වගේම ඔක කරනකොට පේයි මෙතෙන්දි කෙලින්ම අර සක්කාය දිට්ඨිය නේද නැති වෙන්නේ. ලෝභ දේශ විතරක් නෙවෙයි, එළිය දෙයක් තියනවා, ඒ දේ දැනගන්න මම ඉන්නවා කියන එකටත් පහරක් වැදෙනවා නේද කියන එකත් ඒක ටිකක් නුවණින් හිතලා බලන්න පුළුවන්. හොඳයි, මම මේ ගොඩක් කිව්වේ මේ වෙලාවත් ඉවර වෙන හින්දා අපි අදහස් බලමු. තෙරුවන් සරණයි.
තාරක මහත්මයා, ඔබ හෝ ඔබ සමග කෙනෙක්ට යම් කිසි ප්‍රශ්නයක් අදහස තියෙනවා ඉදිරිපත් කරන්න පුළුවන්.
තෙරුවන් සරණයි. ඒ කිව්ව අදහස් ගොඩක් දේවල් තේරුණා. මටත් තේරිච්ච විදිහට දැන් එතෙන්දී බුදුජාන මහත්මයා අර රූපය කාලයක් සක්ෂන් දාහතක් කියලා එතෙන්දී මට හිතුනෙත් අර ගොඩ කිව්වා වගේ මේ බාහිර තියෙන දෙයක් නම් ඒ තියෙන දේ ඇති වෙලා නැති වෙලා යන්න ඒ වගේ කාල පනවනවා කියලා. සිතේ ඇති වෙන සිතුවිල්ල කියන එක මේ චිත්තක්ෂණයක් කියලා මේ කාලයක් තියෙනවා එක මහල තියෙනවා. එතෙන්දී එතකොට ඒක අනිත්‍ය වෙලා යන්න ඇති වෙලා නැති වෙලා යන්න චිත්තක්ෂණයක කාලයක් ගත වෙනවා කියලා හිතනවා. ඉතින් අපිට මම තේරුම් ගත්ත විදිහට ඒක අපේ චිත්තවිල්ල සිතක් ඇති වෙලා නැති වෙන යන එක ගැන තමයි අවබෝධයෙන් දකින්න ඕනේ කියලා මම හිතන්නේ.
මාතර ශ්‍රී ඥානාරාම සාමණේර වහන්සේ දේශනේ කරුවා උන්වහන්සේ කිව්වා මේ විපරිණාමය කියන එක වී කිව්වා මෙතන දෙක කියන අර්ථය තියෙනවායි. ඒතර විපරිණාම කියන්නේ ජරා මරණ දෙකෙන් වෙනස් වීම විපරිණාමය කියලා කියනවා කියලා තමයි උන්වහන්සේ දේශනේදී සඳහන් කරේ. ඒකත් එක්ක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් ද පිරුවන් සර්. හරි,
එහෙනම් මම පොගේ මාතර යොමු වෙන කලින් ඒ ප්‍රශ්න දෙකටත් ඒ කියන්නේ තාරක මහත්මයා අදහසක් මතු කරගත්ත කියලා හිතෙනවා. නමුත් අනිත්‍ය වූ දෙය මේ දුකක් වෙන්නේ කියන එක මම හිතනවා අද සාකච්ඡාවේදී වැඩිපුර මතු නැහැ කියලා. මට හිතෙනවා ඒ සාකච්ඡාවලදීත් ඒක මතු කර ගන්න පුළුවන් වෙයි කියලා. ඒ පිළිබඳවත් යම් අදහසක් දක්වමින් පොග්ගලගේ මහත්මයා මම ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාගේ මේ සහභාගීත්වය ගැන. අපගේ දැනුම් සම්භාරය පුරුදු කිරීමත් ඒ වගේම විවිධ විදිහට අලුත් විදිහට හෝ විවිධ විදිහකට මේ ගැන හිතන්නත් හැමෝටම අවස්ථාවක් ලබා දීමකින් සාමරණ ශිෂ්‍යවරුන් ඔබතුමාට ඉතාමත්ම කෘතඥතාවය පළ කරනවා. එමන අවසාන වශයෙන් අද වැඩසටහන් නිමා කරන්න නැවත වරක් කොප්පේ මහත්මයාට අපි යොමු වෙනවා. දෙවන් තමයි.
ඔව්, ඊටාම කෙටියෙන් මේ කියන්න අමාරු වුණත් මං කියන්න උත්සාහ කළේ අර ඇති වෙලා නැති වෙන ගතිය හෝ වෙනස් තත්වයකට පත් වෙලා යන එක කියන එක තමයි මේ අනිත්‍ය කියන්නේ කියලා අපි ගොඩක් වෙලාවට අපිට අහන්න ලැබෙනවා. හැබැයි ඊට වඩා මේ වෙනස් තේරුමක් මේකේ තියෙනවා. මොකද අරවට වෙනම වචන බුදුරජාණන් වහන්සේ යොදාගෙන තියෙනවා. එකක් මේ විපරිණාම තත්වයට පත් වෙනවා කියන්නේ වෙනස් වෙනවා. අර ඔබතුමාගේ ඥානාරාම හාමුදුරුවන්ගේ ඒ අදහසටත් ඒක ගැළපෙනවා. ඒ වයිනුත් වෙන්නේ වෙනස් තත්ත්වවලට පත් වෙනවා. එතකොට එතන මේ අදහස තමයි මෙතන මම මේ කතා කරන්නේ වචනයකට වඩා. තියෙන දෙයක් වෙනස් වෙනවා නැත්තම් නැති වෙලා කියන එකෙයි දෙයක් පිහිටන්න හේතු යෙදෙනවා. ඒ හේතු නොයෙදෙනකොට නොපිහිටන මට්ටමක් තියෙනවා. ඒ කියන්නේ ඒ ගැන කතා කරන්නවත් බැරි මට්ටමක් තියෙනවා. අන්න එහෙම තියෙන අනිත්‍ය සංඥාවක් තියෙනවා. ඒකෙන් තමයි ලෝකෙන් මිදෙන්න පුළුවන් වෙන්නේ. නැත්තම් අපිට අර අපේ අර ඉස්සෙල්ලා මහත්මියක් කිවි ජීවිත කාලෙම මේ අනිත්‍ය බලබලා ඉන්න වෙනවා කියලා එහෙම කර කර ඉන්න වෙනවා. ලෝකෙට අයිති මට්ටමින් අහුවෙන අරමුණ වෙනස් වෙනවා කියලා බලන්න ගියෝ. හැබැයි අපි බැලුවොත් මේ දේ පිහිටුවේ මෙන්න මේ හේතු යෙදුන හින්දා. මේ හේතු යෙදුනේ නැත්තම් ඕක පිහිටන්නේ නැහැ. නිත්‍ය කරන්නම බෑ. මොහතකටවත් පිහිටුවන්න බෑ. මොහතකටවත් පිහිටුවන්න බෑ කියන අර්ථෙන් අනිත්‍යයි. ඒක දැක්කොත් ඔය එක එක රූපෙට අනිත්‍ය බලන්න දෙයක් නැහැ. ඉතින් මොනවාම හරි දෙයක් එළියේ තියනවා කියලා හිතන්න හදනකොටම ඕකත් අනිත්‍යයි. ඔය මෙතන මුලාව හින්දාමයි එළියේ පිහිටවන්න හදන්නේ. මේ මුලාව යෙදුන්නේ නැත්නම් ඔහම පිහිටීමක් නැහැ කියන මට්ටමේ දැක්මකිනුත් ඕක බලන්න පුළුවන් මට්ටමක් තියෙනවා. ඒක තමයි මම දකින්නේ මේ ලෝකෝත්තර නැත්නම් මේ ලෝකෙට අයිති මට්ටම ඉක්මවා යන දැක්මක් විදිහට. මම හිතන්නේ මේ බොහොම කෙටියෙන් ඒක කිව්වේ. ඉතින් අපි පුළුවන් නම් අපි ඊළඟ සැරෙත් මේකම සාකච්ඡාවට ගමු. මොකද අර ජයන්ත මහත්මයා අපිට අනිත්‍ය නිසා දුක කියන එක කොහෙත්ම කතා කරන්න අද වෙලාවක් ලැබුණේ නැහැ. මම මේ දුක ගැන ප්‍රශ්න කළාට ඒකත් එක්ක අපි ඊළඟ සැරෙත් මේ මාතෘකාව ඔස්සේම කතා කරන්න උත්සාහ කරමු. හොඳයි. තෙරුවන් සරණයි හැම දෙනාට.
උපාදාන කියන එක නම් අපි රූපය ගැන කතා කරා. අතීතයේ අනාගත වර්තමාන වශයෙන් 11 ආකාරයක අපි කතා කරා. මොකද කොග්ලික මාත්මේ උපාදාන කියන එක ඇත්තට මේ මොහොතේ නේද වෙන්නේ. අතීතේ දාන්නත් නැහැ අනාගතේ දාන්නත් නැහැ. අපි මේ මොහොතේ වෙන දෙයක්. ඒක නිසා අපි මේ මොහොත ගැන සැලකිලිමත් වෙන්න ඕන සිහිය පිටවන්න ඕන නේද කියන එකත් යම් කිසි මතුර කරන්න බැරුණා කියලා මට හිතුණා. මේ මෙතන එක අපිට හරි වැදගත් කියලා මට හිතුණා. ඒක අදහස් කොග්ලික
මාත්මේ. ඔව්. ඒක හුඟක් වැදගත් අදහසක්. ඇත්තටම ඕකම තමයි මම මේ තව විදිහකට එන්න හදන්නේ. මොකද මේ මොහොතේ යෙදෙන අවිද්‍යාව නිසාමයි ওই ප්‍රශ්නේ හිටින්නේ. මේ මොහොතේ යෙදෙන අවිද්‍යාව නිසා තමයි අපි එළිය රූපයක් පිහිටවන්නේ. ඒ පිහිටෝපු රූපේ තමයි ඊළඟට අර 11 ආකාරයට බෙදන්නේ. අතීත රූප, අනාගත රූප, වර්තමාන රූප, දුර රූප, ළඟ රූප, ඔය ඔක්කොටම බෙදන්න පුළුවන් එළියේ තියනවා කියලා බාරගත්තට පස්සේ. ඔය බාර ගැනීමමයි රූප උපාදානය කියලා කියන්නේ. රූපයක් තියනවා කියලා බාරගත්තා. දැන් අර වතුරට එබෙන බල්ලා ගොඩට ආවට පස්සේ ඌ හිතනවා මං දකින මොහොතේ තරම් නෙමෙයි මූ මං දකින්න කලිනුත් ඒකේ ඉඳලා තියෙනවා. ඉතින් ඕක කියන්න පුළුවන් රූපේ පිහිටෙව්වට පස්සේ. ඒකයි මෙතන රූපේ පිහිටෝන එකේමයි මේ වැරද්ද තියෙන්නේ. ඒක හරියට මේ වර්තමානයේ අවිද්‍යාව නිසාමයි ওই දේ වෙන්නේ. එතකොට ඒ නිසාමයි අපි මේ මොහොතේ අපේ අවිද්‍යාව නැති කළොත් ආයේ ඔය රූපයට අහුවීමක් නැහැ. රූපය ඉක්මවා යනවා නැත්නම් රූපෙන් මිදෙන්න පුළුවන් කියන ධර්මතාවයක් තමයි මෙතන මේ බුද්ධ ශාසනයේ අනිත්‍ය සංඥාව කියන එකෙන් මේ මට අදහස් වෙන්නේ. තෙරුවන් සරණයි.
බොහොම පිං ඔකලිකම. හරි එහෙනම් නැවතරක් සැප්තැම්බර් මාසේ තුන්වෙනි ඉරිදා කොග්ගලික මාත්‍ය සමග නැවත අපි යමු වන බලාපොරොත්තු වෙන අද වැඩසටහන මේ ආකාරයෙන් නිමාවටපත් කරන හැම දිනකටම තෙරුවන් සරණයි.
ජයන්ත මහත්මයා මේ තෙරුවන් සරණයි. හැම දිනටම අවශ්‍ය නම් අපේ සාකච්ඡා තියෙනවා. මේවා දීර්ඝව කතා කරන ඒ සිංහල සාකච්ඡා තියෙනවා මගේ වෙබ්සයිට් එකේ ravi.harimaga.com කියලා. ravi.harimaga.com එවයි දීර්ඝ සාකච්ඡා තියෙනවා. කැමති නම් අහලා බලන්න. තෙරුවන් සරණයි.
දැන් මම වෙබ්සයිට් එකේ මයිකල් බලන්න.
mind.
අනේ ඕක වහලා මගේ